හොඳයි, අපි කාට හරි මොනවා හරි අහන්න තියනවාද? සාකච්ඡා කරන්න
මම කැමති. පුළුවන් නම් මේ ඇත්තටම අර සැපේ දුක මොකද්ද, දුකේ හුල මොකද්ද, උපේක්ෂාවේ එහෙම නැත්නම් උපේක්ෂාවේ තියෙන අවිද්‍යාව මොකද්ද, එවනන්න චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද, ඒ මුලම දේවල් ටික කතා කරන්න පුළුවන් නම්.
දැන් සුඛ කියන එකේ දුක්ඛ කියන කාට හරි පුළුවන්ද මේක පැහැදිලි කරන්න? අපේ ඉන්නව නේද ප්‍රියංකර? නේ
කොබලගේ මහත්තයාම කියන්නේ ඒක. ඕ
ටික නෑ,
අපේ තාරක දාවිත් නෑ තාම.
නෑ මේ ඔවා කියන්නකෝ මං ආයි මේ එකතු කරන්න. සුඛේ දුක්ඛේ මොකද්ද?
ඉතින් මට පොඩ්ඩක් පැටලෙයි මහත්තයා.
නෑ මට ඒක ඒ පොතේ ටික මතක නෑ, ඒක ඒ වට කියන්න කිව්වේ මේ අපි කතා කරමු. අතච්චාවනි ප්‍රශ්න නෑ.
මෙයා ඉන්න නේද මහත්තයා? මේ කවුද? ඉන්ද්‍රික.
ආ ඉන්ද්‍රික
නේද? ඔව්
ඉන්ද්‍රික, පොඩ්ඩක් විස්තර කරන්න බෑ ඒක.
තේරුණාද? ඒක මං ඉතින් ඔබතුමා විස්තර කරන්න හොඳ නම් දුරුත්තේ තියෙන කරන් කියන්නම්. එතන තියෙන්නේ සැප දුකක් ලෙස, දුක හුලක් ලෙස, උපේක්ෂාව අනිච්ච ලෙස දකින්න. ඒකෙන් ඇත්තම දකින්නවා කිව්වට ඉතින් තේරෙන්න ඕනේ ගම්ම හිතෙන් දකින්න මේ ක්‍රියාවකින් වෙන එකක් වෙන්නේ කියන්නේ. ඉතින් මෙතන තමයි තියෙන්නේ සූත්‍රේ නා. ඒ දකින්න පුළුවන් වෙලාවට මේ දුක පිටින් දකින්නවා කියන එක. ඒක ડોක්ටර් විස්තර කරනවා හොඳයි.
මම
ඕකේ. ආවද අපි කොග්ගලගේ මම.
ඔව් හරි හරි. ඒක තමයි. එහෙම තමයි.
දුක කියන එක දැන් අපි සාමාන්‍යයෙන් අපි දුක කියන්නේ සැපක් වගේ නේ, කැමති දෙයක් නේ. ඒකේ සාමාන්‍යයෙන් තියෙන්නේ රාගානුසය සුඛය කියන එකේ. එතකොට ඒ දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය මට්ටමකින් හිතනවා නම් අපි ලෞකික මට්ටමින් ගත්තොත් දැන් අපායට වඩා මනුෂ්‍ය ලෝකේ සැපයි, මනුෂ්‍ය ලෝකයට වඩා දිව්‍ය ලෝකේ ඔහොමම සාපේක්ෂව බලනවා නේ හොඳයි කියලා. ඒක ලෝකෙට අයිතිමත්. ඔව් ඊට පස්සේ ටිකක් ගැඹුරට බලනකොට පේනවනේ ඔය කොහේ ගියත් ඕක දුක කියන එක ලෝකෙට අයිතිමත් මෙන්නම් ඒ හොඳයි කියලා හිතුණට තාම සතරෙනේ. එතකොට ඒතාවකාලික දෙයක් වුණාට ඒක දුකම තමයි නේද? ඒ මත්තම
අවසාන වශයෙන් දුකයි වගේ. ඒ කියන්නේ කොහොම කරත් අන්තිමට මැරෙනවා, ජරාවටපත් වෙනවා, වයසට එනවා. එහෙම හිතලා කොහොම කරත් අවිනිශ්චිත බව තියෙනවා, විපරිණාම දුක තියෙනවා. එහෙම හිතලා මේක දැන් මේක කොහොම කරත් මේක කෙලවරක් නෑ කියලා.
ඔව් ඒක අර මුලින්ම ලෝකෙට අයිතිමත් තමයි මේ විදිහට. ඒ කියන්නේ කාලයක් යනකොට දුක එනවා කියන තමෙන්වත් තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඔක
අනිත්තර මානසික දුක් කියලා අර අපිට දැනෙන මානසික දුක් හැම වෙලෙම දැනෙනවනේ. ද්වේෂය, රාගය, එතකොට අර කැමති දේවල් නොලබුනහම ඇති වෙන දුක, ඒ වගේ දේවල් ටික.
ඔව් ඊට වඩා මෙතන ගන්න ඕන දැන් සුඛ, සුඛයේ දුක්ඛය මොකද්ද? ඒ කියන්නේ අපි කැමති දෙයක් ලැබෙනකොට ඒකේ දුකක් තියනවාද කියන අර්ථය.
එහෙමයි.
ඒ
දුක්ඛය පාස් වුනහම එතන තියෙන දුක මොකද්ද? සින්දුවක් අහනකොට තියෙන දුක මොකද්ද?
දැන්
අපි හිතන්නේ සතුටක් ලැබෙනවා කියලානේ.
ඔව් ඔව්. දරුවෙක් විභාගේ පාස් වුණහන් දුක මොකද්ද?
එහෙමයි.
ඒ වගේ සුඛ පැත්තෙන් හිතන්න. දැන් අපි සැපයි කියලා හිතන එකකත් දුක තියෙනවා.
එහෙමයි.
ඒක ටිකක් තව ඊට වඩා ගැඹුරට හොයන්න වෙනවා නේද?
දැන් එහෙමයි.
අත හු වෙන්නේ නැහැ ඔක. සාමාන්‍ය මට්ටමේ.
එහෙමයි.
එතකොට ඒ සුඛයේ දුක්ඛය දැන් අපි සැපයි කියලා ගත්ත එක විපරිණාම වෙනවනේ. ඒක වෙනස් නැහැ. ඒ වෙන අපිට ඒක තියාගන්න පවත්ව ගන්න බැරි නිසා විපරිණාම වෙනකොට ඒක දුකයි කියනවා.
එහෙමයි.
ඒක ඒ මූලික මට්ටම. ඊළඟට
එහෙම.
ඔව්. දුක කියන එක හුලක් කියන එක ඉතින් තේරුම් ගන්න පුළුවන් නේද? දුක කියන එක
තමයි. ඒ කියන්නේ අපිට ඒකත් ඉතින් අර සාමාන්‍ය විදිහට තමයි ඒ කියන්නේ දැන් අපිට කායික වේදනාව උලක් වගේ දැනෙනවා. එතකොට මානසික වේදනාවත් උලක් වගේ දැනෙනවා.
ඔව්. ඔව්. ඒක මූලික අවස්ථාවක් ගන්න පුළුවන්. ඔතන අමාරු වෙන්නේ උපේක්ෂාවේ නේද?
එහෙමයි.
උපේක්ෂාවෙන් මොකද කියන්නේ?
උපේක්ෂාවේ තියෙන අනිච්ච කියලා කියනවා.
උපේක්ෂාව අනිච්ච ලෙස.
අනිච්ච ලෙස දකින්න.
අනිච්ච විදියට දකින්න කියලා.
ඕක මම ඔය එක මතක් කරගන්නම්.
තරුණ මහත්තයා පොඩ්ඩක්
මොකක්ද සද්දයක් එන්නේ මගේ
නෑ 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 අපේ මේ ස්වාමීන් වහන්සේගේ මයික් එක ඒක ලඟ මයික් එක ළඟ වෙන්නේ නැති ඒකයි ආ දැන් හරි
දැන් හරි නේද
ඔව් මයික් එක ළඟ වෙන්නේ නැති ඒකයි
ඔව් 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 මේ ස්වාමීන් වහන්සේ
ඔව්
එතකොට මේ මොකද්ද මං කියන්න හිටියේ ඔක අපිට අර චූල වේදල්ල සූත්‍රෙත් තියෙනවා ඔය සමානම ප්‍රශ්න ටික සුඛ වේදනාවේ
එහෙමයි
වේදනා ගැන අහනකන් සුඛ වේදනාවේ ප්‍රත්‍යක්ද රාගානුසය දුක්ඛ වේදනාවේ අනුසය පටිඝානුසය ඊළඟට අදුක්ඛම සුඛ වේදනාවේ අනුසය අවිජ්ජානුසය කියලා තියෙනවා
අවිද්‍යානුසය
අර එතකොට දැන් බලන්න අර ඊළඟට ඒකම අහනවා සුඛයේ ප්‍රතිභාගය මොකද්ද දුක්ඛ වේදනාව දුක්ඛ වේදනාවේ ප්‍රතිභාගේ සුඛ වේදනාව කියනවා ඊළඟට උපේක්ෂාවේ ප්‍රතිභාගය වහම අවිද්‍යාව කියනවා අවිද්‍යාවේ ප්‍රතිභාගය මොකද්ද වහම විද්‍යාව ඊළඟට විද්‍යාව
කියන්නේ මොකද්ද මහත්තයා
ඔව් ඒක අපි තේරුම් ගමු දැනට තේරුම් ගන්න නිකන් අනිත් භාගය වගේ දැන් පොල් ගෙඩියක පොල් පෑයක් ගත්තාම තව බෑයක් තියෙනවනේ
එහෙම
අන්න ඒක වගේ එතකොට ඔව් දැන් සුඛේ ප්‍රතිභාගේ දුක්ඛය දුක්ඛේ ප්‍රතිභාගේ සුඛය නේද හැබැයි මේ දෙකේ පැන පැන කියද්ද දැන් අදුක්ඛම සුඛේකේ ප්‍රතිභාගේ සුවහම කියන්න බෑ එතන ප්‍රතිභාගය ගන්නේ අවිද්‍යාව කියලා. ඒකත් මම මෙතෙන්ට සම්බන්ධ කළේ දැන් උපේක්ඛාවේ අනිත්‍ය සංඥාව වඩන්න කියන්නේ ඔන්න ඔය හේතුව හින්දා මම අර ඒ චුල්ල වේදල්ල එකෙන් ගත්තාම එතන කියනවා ඒක නිවනට යනකම් ඒ ටික. කියන්නේ
එහෙම
ඔය උපේක්ෂා වගේමනේ අදුක්ඛමාසුඛ කියනකොට ඒ අදුක්ඛමාසුඛයේ ප්‍රතිභාගේ අවිද්‍යාව අවිද්‍යාවේ ප්‍රතිභාගය විද්‍යාව විද්‍යාවේ ප්‍රතිභාගේ විමුක්තිය විමුක්තියේ ප්‍රතිභාගේ නිවන ඔය විදිහට ඒ ප්‍රශ්න ටික අහගෙන යනකොට යනවා ඊළඟට නිවනේ ප්‍රතිභාගය හුවහම කියන අර ප්‍රශ්න ඉක්මවා ගියා කියන එක
ප්‍රයර් මේ විසාකද ධම්ම දින්න කුමාරය අර ගිහි කාල භාර්යාවත් එක්ක යන සාකච්ඡාව නේද?
ඔව් ඔව් ඔව්. ඒකේ වේදනා කොටසෙදි තමයි ඔක එන්නේ.
එහෙමයි.
ඔවිත වඩා දිගට තව ප්‍රශ්න තියෙනවා එතනත් මම මේ කෙටි කරලා මෙහෙකට අවශ්‍ය ටික ගස්සේ.
එහෙමයි.
ඒක නේද? දුම් ගන්න මේ ඒක මත්තමේ ඉඳන් නිවන් දොරටුව පාද ගන්න විදිහක් තියෙනවා කියන එක. දැන් අර සාමාන්‍ය ලෝකයා නම් සැපක් වෙනකොට දුකට පණිනවා, ඒක විරුද්ධ පැත්තට නැත්නම් දුකක් වෙනකොට සැපට පණිනවා. ওই දෙක තමයි මේ අම්කක් කවදා වෙනස් පැත්තක් දකින්නේ නැහැ. අපි හිතමු වාඩි වෙලා ඉන්නකොට කකුල රිදෙනවා නම් කකුල තිකාරිනවනේ.
එහෙමයි.
දන්නවනේ. එතකොට අර
එහෙමයි.
සැපට පණිනවා. ඒකේ ටිකක් වෙලා යනකොට ආයෙ දුක එනකොට ආයෙ තව එහෙම මාරු වෙවිනේ.
එහෙම.
අර අතලෝ දහම ගත්තත් ඒක තේරුම් ගන්න පුළුවන්. දෙපැත්තට පැන පැන ඉන්න ගතියක් තියෙනවා. හැබැයි
එහෙම.
මේක ප්‍රායෝගිකව ගන්න පුළුවන්. දැන් අපි නිකන් වාඩි වෙලා හිටියහම වැඩි වෙලා ඉන්න බෑනේ හෙල්ලෙන්නේ නැතුව. අපි හැබැයි සමාධියක වගේ හිටියොත්
වැඩි වෙලාවක් ඉන්න පුළුවන්.
ඉන්න පුළුවන් නේද? දැන් අර ඉරියව් මාරු වෙන්නේ නැහැ නේද වේදනාව ආවට?
නැහැ.
අන්න එතෙන්දි තේරුම් ගන්න දැන් අර දුකෙන් දුකට හරි දුකෙන් සුකට හරි පණිනවට වඩා තව ටිකක් මැද ගතියකට එනවා එතන.
එහෙමයි.
අන්න එතෙන්දි ඒ කියන්නේ යම්කිසි මත්තමකට උපේක්ෂාව අත්විඳින්න පුළුවන්. ඒ කියන්නේ අදුක්කම අසුක කියන එක. ඒතකොට ඕන්න සමාධිමත් හිතකට පුළුවන්කම තියනවා දැන් එතන ඉඳන් දකින්න. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා අර අන්ත දෙකේ පැන පැන හිටියට වඩා දැන් මෙතනින් ටිකක් අර නිවන් මාර්ගේ පාද ගන්න හැකියාවක් තියනවා වගේ. එතකොට එතනින් මේකේ දැන් එතනත් අනුශ්‍රය මොකද්ද? අවිද්‍යාවනේ. දැන් අපි ප්‍රේක්ෂාවේ හිටියට දහන්න කෙනා දන්නවා ඔතන අවිද්‍යාවක් තියනවා කියලා. නේද?
එහෙමයි. එහෙමයි. එහෙමයි.
ඔව්. මේක අහලා තිබුණා නම් ඊළඟට මේකෙත් අවිද්‍යාව තියෙනවා. එහෙනම් විද්‍යාව පහල කරගන්නවා.
එහෙම.
එහෙම එහෙම ඉතින් විද්‍යාව පහල වුණොත් ඊළඟට මොකද්ද ඒකට ඒකේ ප්‍රතිභාගය කිව්වේ විමුක්තිය. නිදෙන්න පුළුවන්. විමුක්තිය කියන්නේ නිකන් නිදහස් වෙනවා, මිදෙනවා වගේ අදහසක් නෙන්නේ.
එහෙමයි.
ඔව්. මේ මට්ටමටත් ගියොත් ඊළඟටත් දහම දන්න කෙනා දන්නවා මෙතනත් නෙමෙයි කෙලවර. ඒකෙනුත් ප්‍රතිභාගයක් කියනවා නිවන කියලා. එතකොට
එහෙමයි.
නිදහස් වීමේ මට්ටමේ ඉඳනොත් ඉවන කියන එකට ඒ මාර්ගය පාද ගන්න හැකියාව තියෙනවා.
එහෙමයි.
ඒක අපි දැන් ඔය සුඛයි දුක්ඛයි වලට වඩා වැදගත් වෙනවා. දැන් අදුක්කම අසුක නැත්නම් උපේක්ඛා කියන මට්ටමේදී කරන්න වැඩක් තියෙනවා. කරන්න කියන්නේ මේක දකින්න දෙයක් තියෙනවා. සාමාන්‍ය කෙනා ඔතන එන ස්වේට අහු වෙලා එතන ඉන්න ආප උපේක්ෂා ගතිය එළින්නේ නැහැ, ගැටෙන්නේ නැහැ.
එහෙමයි.
නැණ නේ එතන එතනින් හැකියාව තියෙනවා නිවන් මාර්ගේ පාද ගන්න. දැන් අපි ඔය මට්ටම ගන්න පුළුවන් තව පැත්තකින් අර නීවරණ යටපත් තුන මට්ටමක් කියලා. හේ දැන් අර
එහෙම
ඉඩක් වගේ ඇලීම පැත්තේ යන්නෙත් නැහැ, ගැටීම පැත්තේ යන්නෙත් නැහැනේ. උපේක්ෂා මට්ටම.
එහෙම. එහෙම.
මම අර වතුරේ බල්ලගේ උපමාව ගත්තොත් බල්ලා වතුරට එබිලා මුලින්ම බල්ලාට බුරන්න පුළුවන්. එහෙම නැත්නම් ඌට රාග චේතනාවක් ඇවිල්ලා වල්ගේ වනන්න පුළුවන්. දැන් උපේක්ෂා මට්ටමට එනකොට බුරන්නෙත් නැහැ, වල්ගේ වනන්නෙත් නැහැ. බල්ලෙක් ඉන්නවා ඉතින් මට ප්‍රශ්නයක් නැහැ කියලා එහෙම ඉන්නත් පුළුවන්.
එහෙමයි.
ඒ හැබැයි අපි දන්නවා දැන් උට ප්‍රශ්නයක් නැති වුණාට බල්ලෙක් ඉන්නවා කියන එක හැදෙනවනේ වතුරේ. නැත්නම් මට දැක් පුළුවන් එතන අවිද්‍යාව යෙදිලා කියන එක.
එහෙමයි. එහෙමයි.
ඒ කියන්නේ අවිද්‍යාවෙන් කරපු සංකාරයක් වෙලානේ. දැන් ඔන්න විද්‍යාව පහළ වෙන්න නම් ඔතන පටිච්ච සමුප්පන්න බවක් දකින්න තියෙනවනේ.
එහෙමයි.
ඔව් නිකම්ම උපේක්ෂාව හිතියට හරියන්නේ නැහැ. දැන් රූපයක් තියෙනවා මට ප්‍රශ්නයක්. ඈ පුටුවක් තියෙනවා, ගෙයක් තියෙනවා, කාර් එකක් තියෙනවා. මම ඉතින් ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. කියන මට්ටමට එන්න පුළුවන්. ඒ
වුණාට
එතන සාම මුලාව තියනවා නේද? මෝහය.
එහෙමයි.
يعني ඒ රූපය තියනවා, රූපය හදාගත්තු මමත් ඉන්නවා.
එහෙමයි.
එහෙනම් එතන අපිට විදර්ශනාවක් කරන්න වෙනවා. තව ටිකක් හොයාගන්න.
එහෙමයි.
විදර්ශනාව තමයි ඕකෙත් සමුදය හොයාගන්න ඕනේ. අතගත්තේ කොහොමද?
එහෙමයි.
ඒ හොයාගත්ත සමුදයයි ඵලයයි අතර සම්බන්ධය පේනවනේ. ඉමස්මින් සති ඉදං හෝති. ඇති කල්ලි මේවේ ඉමස්මින් අසති ඉදං නහෝති. මේ නැත්තම් ඔහොම වෙන්න බෑ. එහෙනම් මේ පටිච්ච සමුප්පන්න සම්බන්ධය දකින්න නම් සමුදය හොයාගන්න වෙනවා නේද?
එහෙමයි.
ඕකම තමයි. දැන් මම දන්නේ ඔයගොල්ලෝ අනිත්‍ය කියන එකට මොකක් හිතා ඉන්නවද කියලා. දැන් අනිත්‍ය කියන එක අනිත්‍ය සංඥා සූත්‍රයේ තියෙනවා. කොහොමද අනිත්‍ය සංඥාව වඩන්නේ? ඒක බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න කරලා උන්වහන්සේම උත්තර දෙනවා. පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය සංඥාව වඩන්න ඕන. කොහොමද රූපයේ අනිත්‍ය සංඥාව වඩන්නේ? කෙසේ වඩන අනිත්‍ය සංඥාවෙන්ද මේකේ තියෙන කෙලෙස් දුර වෙන්නේ කියලා ප්‍රශ්න කරලා ඒක විස්තර කරනවා. ඒ විස්තර කරන්නේ ඒ රූපය ගැන කරුණු තුනක් දකින්න තියෙනවා. ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගමෝ. නැව ඕක දකින්න කෙනාට තමයි රූපේ අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ. හරි. ඒක ගොඩක් තැන්වල තියෙනවා. අනිත්‍ය සංඥාව පැහැදිලිවම ඒක කියනවා.
මම කියවලා තියෙනවා සූත්‍රේ.
ආ. ඒක සංයස්තනිකයි හොයාගන්න පුළුවන්. එතකොට ඔන්න දැන් මේකේ අනිත්‍ය බලන්න කියලා නේද කියන්නේ මේකේ. මේ උපේක්ෂාව.
එහෙමයි.
දැන් අන්න එහෙම සමුදය හොයනකොට නේද අවිද්‍යාව අහුවෙන්නේ. අර දැන් බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා මට ප්‍රශ්නයක් නැහැ කියලා ඉන්නේ නැතුව ওই බල්ලා හටගත්තේ කොහොමද කියලා හොයාගෙන ගියොත් නේද මේ ආයතන මුලාව නිසායි පැනෙන්නේ. නැත්නම් මේ නොදන්න කම නිසායි වතුරේ බල්ලෙක් පැනෙන්නේ කියන පැත්තක් දකින්න හම්බ වෙන්නේ ඒකේ. යම් කිසි ඒ විදර්ශනයක් කළොත්
එහෙම
ඒක තමයි අනිච්ච දකින්න කියන්නේ ඒක. එතකොට ඒකේ අර පටිච්චසමුප්පන් හොයන්න පුළුවන් දකින්න පුළුවන් මේක අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන එකට යනකම් ඒක හොයාගෙන යන්න පුළුවන් නේද? මුලාවක් මතයි මේ උපේක්ෂාවෙත් මුලාව තියෙනවා. අපද අපි උපේක්ෂාවෙන්නේ රූපයක් ගැනනේ. කියන්නේ මේ
එහෙම
ඉර තියෙන දෙයකට මේ උපේක්ෂාවෙන් මේ ඉස්සනත් ඒක අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක දකින්න පුළුවන් නම් ඒකට නුවණක් එනවා. අවිද්‍යාව තියෙනකොට ඔක තියෙනවා. අවිද්‍යාව යෙදුන් නැත්නම් හට ගන්න බෑ කියන එක. ඉනක්ෂෙන් තපි ඉනක්ෂෙන් අතති ඉදන් නහෝති කියන ධර්මතාවය. එතකොට ඔන්න දැන් මේකේ අවිද්‍යාව කියන එක අහුවෙනවා. අවිද්‍යාව අහුවෙනවා කියන්නේ විද්‍යාව පහළ වෙනවා. විද්‍යාව තුළ තමයි අවිද්‍යාව තේරුම් ගන්නේ. කියන්නේ සිද්ධ වෙන හැටි දකිනවා නේද?
එහෙම
විද්‍යාව වෙනවා. ඕක දකින කෙනා ඊළඟට ඒකෙන් මිදෙනවා. දැන් අර
එහෙම
බල්ලා හැදුනේ මෝඩකමට කියලා දැක්කොත් ඊළඟට බල්ලාගෙන් මිදෙනවනේ. වතුර බල්ලෙක් නෑ පරිණමෙන් නැහැ. මට මනෝගත්තු එකක් කියලා දකිනකොට පැනවෙන්නේ නැති මට්ටමකට
එනවනේ.
නෑ එතකොට මිදෙනවා. මිදෙන්නේ මොකෙන්ද බල්ලගේ? ඒ කියන්නේ හදපු රූපෙන් මිදෙනවා. ඒ රූපයට අහුවෙන්නේ නැහැ එතකොට. රූපේ පැනවෙන්නේ
නැහැ
නේ. එහෙම. මිදීම කියන මට්ටමත් ඒක ඒ කියන්නේ විමුක්තිය කියන එකත් තව කැරලක් තියෙනවා ඒ එතන නිවන කියන එකට. හරි මිදීම කියන එකේදී තියනා නේද අපි මොකකින් හරි මිදුණා කියන එක.
එහෙම.
නිවන කෙනෙක් කියන එකේ මොකකින්ද මිදුනේ කියන කතාවක් නැහැ. ඉපදිලාම නැහැ. හටගන්නෙම නැහැ. නිරෝධයේ කියන එක. එතකොට ඒ විමුක්තියයි නිවනේ වෙනසක් තියනවා වගේ හිතා ගන්න පුළුවන්. දැනට මේ නිකන් දාලා අදහසක් කිව්වේ. දැන් අපේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණාද? ඒකේ චතුරාර්ය සත්‍යයක් දකින්න පුළුවන්. දැන් උපේක්ෂාවේ මේක අවිද්‍යාවෙන් කරපු සංකාරයක් නම් වතුරේ බල්ලාගෙන් හිතන්නකෝ. බල්ලා කියන එක අවිද්‍යාවෙන් කරපු සංකාරයක්. එතකොට මේ බල්ලෙක් ආදන එකම දුක නේද? අනෝන එකම. මොඩ කමටනේ පනෝගෙන තියෙන්නේ. ඒක සංකාර දුක්ඛය.
එහෙමයි.
ඇයි ඒක හැදුනේ? අවිද්‍යාව නිසා. ඒකට දුක්ඛ සමුදය. දුකයි දුක්ඛ සමුදය අවිද්‍යාව. ඊළඟට නුවණක් එනවා. අවිද්‍යාව තියෙනකන් මේක හැදෙන්නේ. අවිද්‍යාව යෙදුන්නේ නැත්තම් උපදින්න බෑනේ. ඒ නූපදින ගතිය තමයි නිරෝධය. නිරෝධේ ඥානයි. දුක්ඛේ ඥාන සමුදය ඥාන නිරෝධේ ඥාන. එහෙනම් නිරෝධ කරන්න මාර්ගය මොකද්ද? සමුදය දුරු වෙන්නම ඕනනේ. මෝඩකම දුරු වෙන්න ඕනනේ.
එහෙමයි.
නෑ ඒ එකෙන් මාර්ගය පැහැදිලි වෙනවා. ඒ කියන්නේ ලෝකෙට අයිති දේවල් කර කර ඉඳලා සමුදය දුරු වෙන්නේ නෑ. ලෝකෙට අයිති දේවල් කියේ දැන් බල්ලා ඇදිච්ච හැටි ලෝකෙට අයිති විදිහෙන් බලලා ඌ මේක ඉස්ලාම් නියදස් වලින් හැදුනේ, එහෙම නැත්නම් සතර මහා ධාතුවෙන් හැදුනේ කියලා බාහිරෙන්ම හේතු හේබුවට ඇත්ත අහුවෙන්නේ සමුදය Taman තුලින්ම දකින එතෙන් විදර්ශනාංකට යන්න වෙනවා. ආයතන මුලාව පැත්තට.
එහෙම ආයි.
ධාර මතයි පැනෙව්වි. හරි. එතකොට එතන දැන් ඒ දුක්ඛේ ඥානං, සමුදේ ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියනකොට ආයන් උච්චති සම්මාදිට්ඨිය. මේකට කියනවා සම්මාදිට්ඨිය කියලා. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය කියලා කියන්න පුළුවන්. එහෙනම් චතුරාර්ය සත්‍ය ඒ විදිහට සම්බන්ධ කරගන්න පුළුවන්. ප්‍රශ්නෙට උත්තරේ ලැබුණද? තව ටිකක් ඒක සම්පූර්ණට යනවා.
මේමයි දැන් දැන් මට හිතුනේ මහත්තයා එතකොට සැපේ දුක කියන්නේ දැන් අපි අපි හිතමුකෝ දැන් බල්ලා දිහා බල්ලා අපි නැට්ටවනන කතා ඒටත් කියන්නේ ආදරයක් ඉදලා කැමැත්තක් ඉදලා එතකොට කැමැත්තක් ඉදලා අපි ඒක සතුටු වුණාට එතන අර නැති බල්ලෙක් නිසා එක මවාගත්ත ලෝකයක් නිසා එන අර බොරුවකට අහු වෙච්ච වීමේ අපි සතුට නිසා කියන බොරුව වගේ අදහසක්ද?
ඔව් ඒක හරි වැදගත්. දැන් අපි ඉස්සෙල්ලා මං කිව්වේ අර ලෝකෙට අයිතිමත් කමෙන්නම් ටිකක් කාලයක් ගිහිල්ලා එන දුකක්. දැන් මෙතන ඒ මොහොතෙම නේද වර්ගයේ වනන මැත්තේම මේ දැන් අර අර මෝඩකමට පනෝගෙන
කෙනෙකුට තමයි මේ බල්ලෙක් ඉන්නවා කියලා නැති බල්ලෙක් බල්ලෙක් කියලා හිතලා කටයුතු කරනවා.
අන්න හරි.
එතකොට එතන බොරුවකට අහුවෙලා අර නිකන් විහිංම මානසිකව සතුරු වීමක් අර ස්වයංින්දනයක් වගේ එතන තියෙන්නේ. එතනදී මනක්කල්පිතව සතුරු කියලා එකක් තියෙනවා. හැබැයි එතන ඒ නැතිකම එතන තනිකර මුලාවක් තියෙනවා.
ඔව්. ඒ කියන්නේ බොරුවක බව නොදන්නකම.
එහෙමයි.
එතකොට ඒ ලෝකයාට ඒක සැප කියලා පෙනුනට මේක ඇත්ත දකින්න කෙනා දන්නවා මේ සැපක් කියලා වින්දට ඕක බොරුවක් හිස් දෙයක්. ඒ කියන්නේ එකයි තකට ඒ සුඛයේ තියෙන දුකක් වගේ නේද? මවාගෙනනේ මේ සුඛයක් විඳින්නේ. ඒ කියන්නේ ඇත්තක් වගේ
වැඩන්නේ. එහෙමයි.
එතකොට ඒක ඒ මේ මොහොතේම සුඛයේ දුකක් තියෙනවා. අර කාලයක් ගිහිල්ලා ඕක වෙනස් වෙන හින්දා දුක නෙමෙයි දැන් එන්නේ. තේරුණා නේද එනුවන් වෙනස? දැන් අපි කැමති දෙයක් තිබුණත් කලින් ලෝකෙට ආйти විදිහට එන්නේ ඒක පවත්ව ගන්න බැරි හින්දා දුකනේ. ඒක වෙනස් වෙනවා මේ බල්ලා වායසට යනවා හරි මොකක් හරි කියලා ලෙඩ වෙනවා ඕවෙන් එන දුකනේ. චතුරාර්ය සත්‍ය පැත්තෙන් දකිනකොට නැත්නම් පටිච්ච සමුප්පන්න පැත්තෙන් දකිනකොට මේක මේ මෝඩකමට හදාගෙනම නෙමේ සපක් විඳින්නේ කියන තැනට යනවනේ.
එහෙමයි.
තේරුණා නේද?
එහෙමයි. දැන් මහත්ය දැන් ඒක හරි නවුතර ඇත්තලෝ අපි දැන් ඔය ඇත්තලෝ වගේ කියලා හිතන එකත් ඔය වගේ ඒවා අපිට දැනෙන්නේ නැහැ. එහෙම දැනෙන්නේ නැහැ නේ. දැන් ওই බල්ලගේ උපමාව හොඳට පේනවා. නමුත් මට දැන් මට මගේ ඉස්සරහා තියෙන පුටුව පේනකොට ඒ පුටුව ගැන ওই විදිහම දැනෙන්න ඉපැ.
ඔව්.
දැන් මේ
ඔය දැන්
අන්නාලියෙන් පේන පින්තූරේ බොරුව. ඒ වගේම මට දැන් එළිය පේන පුටුවක් බොරුවක් කියලා පේන්න ඉපැ ওই විදිහට.
ඔව් ඒක තමයි. ඔව් දැන් අපි පුටුවේ උපමාවෙන් ගමුකෝ. ඔන්න දැන් පුටුවක් තිබුණත් අපිට සුඛ වේදනාවක් එනවා. හොඳ සනීප පුටුවක් තියෙනවා නැත්නම් හොඳ වටින පුටුවක් තියෙනවා සතරන් වලින් හදපු සිංහාසනයක් වගේ එකක් නේද? හරි සපයි.
එහෙමයි.
එතකොට දැන් මේ පුටුවක් හොඳ පැත්තෙන් අපි පුටුවෙන් සැපයක් තියෙනවා මේක වටිනවා මේක හොඳයි තියාගන්න කියන පැත්තෙන් එතකොට සුඛ වේදනාවනේ. ඒකේ
එහෙමයි.
දැන් අපිට ලෝකෙට ආйти විදිහට දුකක් එන්නේ කොහමද? ওই පුටුව කවුරු හරි හොරකම් කරලා
පුටුව කැඩිලා විඳිලා යනවා
නම් හොරකම් කරලා. ඔව්. ඒ කියන්නේ තියෙන පුටුවට මොනවා හරි වුණොත් නේ එතකොට දුක එන්නේ. ඒක
එහෙමයි.
ඒක තමයි මේ ලෝකෙට ආйти පැත්තෙන් සුඛේ දුක. හැබැයි අපි දැන් අර ලෝකෝත්තර දර්ශනයට ගියොත් මෙතන පුටුවක් පනෝ ගස්සේ කොහමද? දැන් ඔය එළියේ පුටුවක් තියනවා කියලා දැනගත්තේ කොහමද කියලා බලන්න. අපේ ආයතනවල ඉන්නේ දැනගන්න ඕන.
එහෙමයි.
එක්ක ඇහැට පෙනිලා නැත්නම් අල්ලලා බලලා වාඩි වෙලා බලලා ඔය මොකක් හරි විදිහකටනේ දැනගන්න ඕන නේද? සංගාන්ධ සුවඳ බලලා බලලා මොනවා හරි ආයතන වල ඉන්නේ ඕක තියනවා කියලා දැනගන්න.
එතකොට අර මේ දැන් අපිට හිතනවානේ මේ අපිට ඇහැට පුටුවක් පේනවා. ඇල්ලුවාම පුටුවේ ඝනකම ඒක දැනෙනවා. ඊළඟට ඒ හැම ආයතනයකින්ම අපිට ඒ පුටුව අල්ලන්න පුළුවන් කියලා තමයි දැනෙන්නේ.
අල්ලන්න පුළුවන් කිව්වට දැන් බලන්න පරීක්ෂණය කරන්න පුළුවන්ද කියලා. දැන් ඇහැට පුටුව අහු වෙනවද? ඇහැට අපි සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තොත් ඇහැට අහු වෙන්නේ පුටුවේ හැඩයක් හරි වර්ණයක් මිසක් පුටුව අහු වෙන්නේ නැහැ නේද?
අපිට ඔය වර්ණ සටහනක් අහු වෙන්න පුළුවන්.
වර්ණ සටහන කියන්නේ පුටුව නෙවෙයිනේ. නේද?
ඔව් වර්ණ සටහන කියන්නේ පුටුව නෙවෙයි.
ආ අපි හිතමු අල්ලලා බැලුවා කියලා. ඇල්ලුවත් අහුවෙන්නේ පුටුවද නැත්නම් තද ගතියක් හරි වගේ එකක්ද?
තද ගතිය.
ආ තද ගතිය කියන්නේ පුටුව නෙවෙයිනේ.
එහෙමයි.
ඒ වගේ අනිත් ආයතන වලටත් දාලා බලන්න. ওই පුටුව දැනගත්තා කියලා හිතෙන ඕන ආයතනකට දාලා බලන්න. එතකොට පේනවා පුටුව නෙවෙයි. ඇහෙන්නම් ওই වර්ණ ගතියක් මේ ආසෙන් නම් ගඳ සුවඳ ගතියක්, දිවෙන් නම් රස ගතියක්, කයෙන් නම් ස්පර්ශ ගතියක්. නේද? ඒවා එකක්වත් තුටුව නෙවෙයිනි. ඒ කරුණ පැහැදිලිද? පැහැදිලි නැත්නම් අපි තව ටිකක් ඒක විස්තර කරමු.
ඔව්, ඒක නම් තාඩියා විස්තර කරා නම් හොඳයි. දැන් ඒ කියනකොට එහෙම තේරෙනවා. ඒ විදිහට අල්ලන්න බෑ කියලා. නමුත් ආපහු පුටුවමයි අහුවෙන්නේ. ඒතකොට හිතෙනවා මේ දැන් එහෙම හරි. නමුත් ඒ දැන් පොඩි ළමයා කියලා හිතලා ගත්තොත් දැන් එහෙම නම් මුලින් පොඩි ළමයෙකුට මේ පුටුවක් කියලා අහුවෙන්නේ. ඒ අඩම නමුත් ඒක පොඩි ළමයා නොදන්න කම හින්ද තමයි කියලා තමයි හිතෙන්නේ.
පොඩි ළමයාටත් පුටුව හම්බ වෙනවා. පුටුව කියන වචනේ දන්නේ නැතුව විතරයි. හා, අපිට හම්බ වෙන මෝඩකමට හම්බ වෙන එක හම්බ වෙනවා. එයාත් දන්නවා ඕක උඩ ඕන්න උඩ පනින්න හරි වාඩි වෙන්න හරි පුළුවන් කියලා. නේද?
එහෙමයි. අර එදා මේ ස්වයන් ආස කිව්වේ කේක් ගෙඩිය. පොඩි ළමයාට කේක් ගෙඩිය හම්බයි කියලා.
ගෙඩියට නම් මං හිතියේ නෑ. ඒක මොකද්ද, ලොකු කෙනෙක් කේක් ගෙඩියයි පොඩි ළමෙකුයි දෙන්න ඉස්සරහා කේක් ගෙඩියක් තිබ්බොත් නේද?
එහෙමයි, එහෙමයි.
ලොකු එක්කෙනා නම් කේක් ගෙඩිය කියලා ඒකේ රසත් විඳලා ඉවරයි. පොඩි ළමයා එහෙම අත්දකලා නෑනේ. එයා කේක් කියන නමවත් නේද? එයාට මොකක් හරි පේනවා විතර. නැත්තම් අල්ලලා බැලුවහම දැනෙනවා.
එහෙමයි.
අපිට හැදෙන කෙඩියේ සංඥා ටික එයාට හැදෙන්නේ නැහැ. එයාට මොනවා හරි තියෙනවා, දැක්කොත් මයි, සුවඳ බැලුවොත් මෙහෙමයි, ඇල්ලුවොත් මෙහෙමයි, ඒවා ටික නම් අහුවෙනවා නේද?
එහෙමයි.
ඔව්. දැන් අන්නේ අපි මෙහෙම ගම්මුකෝ, ඔක ටිකක් මං තේරුම් ගන්න විදිහක් කියන්නම්. දැන් ඇහැට අහුවෙන්නේ මොනවද ගෝචර? වර්ණ කියලා දැනට හිතන්නකෝ. එතනත්
අහුවා.
ඔව්, එහෙම හිතා කරමු. දැනට ගන්න ඇහැට ඔය පාට ටිකක් මොනවා හරි පේනවා කියලා. අනට නම් ශබ්ද, නාසයට නම් ගන්ධය, ගඳ සුවඳ, ඔය වගේනේ අපිට මූලිකව අහුවෙන්නේ. මෙහෙම තේරුම් ගන්න. දැන් ඇහැට ගෝචරද කනට ගෝචරද? ඇහැට වර්ණ පේනවා මිසක් කනට පුළුවන් දැනගන්න බැහැ. කනට ගෝචර දේ ඇහැට ගෝචරද? කනට
ශබ්ද
නෑ. ඇහැට අහුවෙන්නේම නෑ නේද? ශබ්ද.
එහෙම එහෙම එහෙම.
ආසය ගත්තොත් එහෙම. දැන් ඇහෙන් දැනගන්න එක හරි, කනෙන් දැනගන්න එක හරි, නාසයට ගෝචරද?
එහෙමත්
නෑ. නෑ. ඈ? නාසයට ගඳ සුගඳ දැනෙනවා. කනෙන් ගඳ සුගඳ බලන්න පුළුවන්ද? බැහැ. එහෙම පුළුවන්ද හොඳ බලන්න? බැහැ නේද?
බැහැ
බැහැ. ඔය විදිහට තේරුම් ගන්න, එක ආයතනකින් කරන වැඩේ වෙන කිසිම ආයතනයකට කරන්න බැහැ. ඒක පැහැදිලි නේද?
එහෙමයි.
ඒක තමයි. ඒවා අර ගෝචර භූමිය වෙනස්, නානා ගෝචරානි, නානා විෂයානි කියලා කියනවා ආයතන වලට එක එකට. හරි.
එහෙමයි.
දැන් හිතන්න, අපිට අපි නිකමට හිතමු ඇහැට පුටුව පේනවා කියලා.
එහෙම
එහෙම හිතුවොත් ඇහැට ගෝචර වර්ණේනේ. ඒ වර්ණේ වුණා නම් එහෙම කවදාවත් ඒක අල්ලලා බලන්න පුළුවන් වෙයිද? ඒ කියන්නේ දැන් කාය ආයතනෙට වර්ණේ දැනෙනවද? ආයතනක වර්ණය දැනෙන්නේ ඇහෙන් කරන වැඩේ කයට කරන්න බෑ. අර ඇහෙන් කරන වැඩේ කට කරන්න බෑ වගේ ඇහෙන් කරන වැඩේ කාය ආයතනෙට කරන්නත් බෑ නේද? ගෝචර
නෑනේ.
එතකොට ඇහැට පේන එක පුටුව වුණා නම් වෙන කිසිම ආයතනකින් අපිට ওই පුටුව අත්දකින්න පුළුවන් වෙයිද? බෑ නේද?
ඒක තේරුණේ නැහැ.
එතනෙ ඇහැට පේන්නේ වර්ණ විතර නං. ඇහැට ශබ්ද ඇහෙනවද? නැහනේ. ඇහැට ගඳ සුවඳ ඇහෙනවද? නැහැ. ඇහැට රස දැනෙනවද? නැහැ. ඇහැට තද ගතිය දැනෙනවද ස්පර්ශ? දැයිලිය තියෙන පු තදයි කියලා ඇහැට දැනෙනවද?
ඇහැ
නේද?
එහෙම
ඇහැට දැනගන්න පුළුවන්, දැනගන්නවා නම් වර්ණයේ හැඩයයි විතරනේ. ඊට අමතර කිසිම ස්වභාවයක් දැනගන්න බැහැනේ.
එහෙමයි.
එතකොට ඇහැට පේන්නේ පුටුව නම් නාසයට කවදාවත් ඕක අහුවෙයිද? ඇහැට ගෝචර නාසයට ගෝචර
නැහැ.
මොන පාටද කියලා කියන්න පුළුවන් ඇයිද? බැහැනේ.
බැහැ.
ඒ වගේ තේරුම් ගන්න කයටත් කයට පුළුවන් ඇයිද? ඇහෙන් බැහැ. ඒවයි ගෝචර භූමි වෙනස්. තේරෙනවද? ඒක පැහැදිලි නැද්ද? දැන් අර කියපු දේ මේ පැහැදිලිද ඩොක්ටර්ට? ඇහෙන්ද දකින එක පුටුව වුණා නම් එහෙම කවදාවත් ඒක වෙන ආයතනකින් අත්දකින්න බැරි වෙනව නේද? මොකද ඇහැට ගෝචර එක අනිත් ආයතනවලට ගෝචර
නැහැ.
එහෙම නැත්නම් ඒක දැන් ඇස් දෙක වහගෙන ඇල්ලුවොත් වර්ණයක් අහුවෙන්නේ නැහනේ, අතට අහුවෙන්නේ මොකක් හරි තද ගතිය, රස්නයක් සීතලක් මොකක් හරිනේ. ඒක පුටුව වුණා අවදාවත් ඕක ඇහෙන් දකින්න පුළුවන් වෙයිද? රස්නේ ඇහැට පේනවද? තද ගතිය ඇහැට පේනවද? නැහනේ නේද? ඔව්. ඉතින් අපි මේ ලෝකේ ඉන්නේ සාමාන්‍ය අපේ පුරුද්ද ඔය ආයතන හැම ගැට ගහගෙන අර සත්තු රය දෙනෙක් එකට ගැස්වා කියන ප්‍රමාව තියෙනවා.
එහෙම.
කියන්නේ කරන වැඩේ අනිත් ආයතන වලින් කරන්න පුළුවන් කියන මට්ටමක තමයි ලෝකයා ඉන්නේ. ඒකට ඒකේ වැරද්දක් තියෙනවා කියන එකද?
දැන් අපිට දැන් අපි එළිය ගමම්ම ඈත තියෙන පුටුවක් ටක් ගාලා ඒ පුටුවේ අර සියල්ල එකමනේ පේන්නේ.
ආ ඔව්. දැන් එහෙම පේන්නේ ඇයි කියලා හොයා ගන්න ඕනේ ඊළඟට. දැන් ඒ සියල්ල එක පේනවා කිව්වට ඇහැට පුළුවන් වර්ණය ගන්න විතරනේ. අනිත් ටික ගන්න
ඇහැට වර්ණය විතරයි ගන්න පුළුවන්. හැබැයි අනිත් ඉතුරු ටිකත් ඔක්කොම ගන්නවා වගේ තමයි දැනෙන්නේ.
එහෙම තමයි දැනෙන්නේ. ඒ වුණාට ඇහෙන් දෙන ඉන්පුට් එක අර වර්ණ සංඥාවක් විතරනේ.
එහෙම.
ආ අනිත් එක අපි අතින් දාලා තියනවා නේද?
එහෙමයි. එතකොට දැනෙන්නේ අර මේ පරණ මතකය මෙතෙන්ට ආඳ ගන්නවා කියලා තමයි හිතෙන්නේ.
අන්න හරි. ඒ කියන්නේ වෙන අත්දැකීම් ටිකක් ඔතෙන්ට එකතු කරනවා නේද? දැන් අත්දකින් නැති.
එකට ගහලා.
ඔව්.
එහෙමයි.
මොකක් හරි පෙර ඇසුරක් එතෙන්ට දා ගන්නවා නේද?
එහෙමයි.
එතකොට එතනත් රැවටීමක් නේ තියෙන්නේ.
පෙර ඇසුරක් දාගෙන මෙහෙම දැන් අපිට අපිට පුටුවක් තියෙනවා. පුටුව එහා පැත්තේ දැන් අපි මිනිස්සෙක් ඉන්නවා. එහා පැත්තේ ඉටි වලින් හදපු මිනිස්සෙක් ඉන්නවා. එතකොට අරයත් මේ සමහර ඉටි වලින් අඳින හදලා තියෙන කෙනත් ඇත්ත කෙනා වගේ පේනවා.
ඔව්. එතනත් ඉතින් බොරුවක් කියලා පේනවනේ නේද? දැන් අතන වැඩේ තියෙන ඉටි වලින් හැදුවොත් නම් ඒක බොරුවක් කියලා පේනවා. ඇත්ත කවුරු හරි හිටගෙන හිටියොත් පුටුවේ
ඇත්තම තමයි.
ඇත්ත වෙනවා නේද? ඉතින් හදපු එක හිටියද ඇත්ත වෙනස්සේ හිටියද කියන එක ඈට දැනගන්න පුළුවන්ද?
බැහැ.
බැහැ. බැරි දෙයක් කරනවා නේද? ඔන්න ඔතන තමයි ආයතන මුලාව. එකන අපිව මුලා කරනවා නේද? ඇහැ.
හැවුන් නැතු ගියා ඉතින්.
ඇහැ අපිව මුලා කරනවා නේද එතකොට?
එහෙමයි.
ඒ වගේ ආයතන 6ම අපිව මුලා කරනවා කියන එක ඒක වෙන වෙනම ආයතන ගැන බලන්න ඕන. ඒක පැහැදිලි වෙනකම්.
එහෙමයි. දැන් අපිට පේන්නේ එතකොට අපිට අර හිතනවා මේ ඒක නියම් අර අවිද්‍යාවක් වගේ නෙමෙයි පේන්නේ විද්‍යාවක් වගේ. ඒ කියන්නේ හිතෙන් මේ ටික ඔක්කොම ගලපලා ලස්සනට හරි ගස්සනවා වගේ
කියලා. ආ. ඔන්න දැන් මුලින් අපිට අහු වෙනවා හිතෙන් තමයි මේක ගලපන්නේ. ඒ කියන්නේ හිතෙන් අදකින එකට අනිත් ආයතන වලින් අද්දකින්න පුළුවන් ටික එකතු කරලා තියෙන්නේ හිත පැත්තෙන්නේ.
එහෙමයි.
මේ මොකද ඒ වයින් අත්දකලා නෙවෙයිනේ.
එහෙමයි.
පරණ අත්දැකීම් ටිකක් හරි ගත්තේ හිතෙන්නේ.
එහෙමයි. කියන
පැත්තට යනවා. ඔව්.
එහෙමයි.
හැබැයි ඕක හොඳට පැහැදිලි වෙනකන් ওই ටික බලන්න වෙනවා. කියන්නේ දැන්.
අහහහ.
එළියේ තියෙන රූපේ නෙමෙයි මේ මේ හිත පැත්තෙන් මොනවා හරි එකතු කරලා තමයි රූපෙට දාන්නේ.
ඔය කියන්නේ වර්ණ සටහන විතරක් නම් අපිට පුටුවක් කියලා කියන්න බෑනේ.
ඔව් දැන් වර්ණ සටහන.
එතකොට දැන් අර අපේ වර්ණ සටහනයි මතකයයි දෙකම එකතු කරලා තමයි කේක් ගෙඩි හරි පුටුව හරි
ඉන්නේ.
ඔව්. එහෙම හිතන්න පුළුවන්.
ඔව් තව උපමාවක් ගන්නකො අපි ෆිල්ම් එකක් බලනවා කියලා හිතන්න.
එහෙම
වර්ණ සටහන් විතරයි නේද පේන්නේ. ස්ක්‍රීන් එකේ වැටෙන.
එහෙමයි.
අපි ලස්සනට කතාව හදනවනේ.
එහෙමයි.
දියැලක් පේනකොට ඕන්න දියැල වතුර මේ වගේ සීතලයි අරවා මේ ඔක්කොම ටික හදනවා නේද?
හ්ම්. වර්ණ සටහනයි සද්දේ විතරයි දෙකයි තියෙන්නේ.
ඔව්. ඒ චිත්‍රපටියක් බලනකොට.
එහෙමයි. ඒ දෙක
පුළුවන් අපිට ලෝකයක්ම හදන්න නේද?
ඔය දෙකේ අපිට කිසිම අඩුවක් නැතුව ඉතුරු ටික ඔක්කොම
සමහර වෙලාවට සද්ද නැතුවත් බලලා ඇතිනේ ඔය TV එකේ එහෙම සද්දේ වැඩ කළේ නැත්තම් එහෙම ඒත් සමහර විට බලන්න පුළුවන් ඈ
එහෙම වැඩ
TV එන්න කලින් දැන් රේඩියෝ විතරනේ තිබුණේ
එහෙමයි
අර ඒ කාලෙත් තිබුණේ ඔය මුවන් පැලස්සයි අරව මේවා නාට්‍ය එහෙම නේද
එහෙමයි. එතකොට කිසිම අඩුවක් දෙනොත් නෑ.
කිසිම අඩුවක් නෑ. හොඳට කතා වහලා බලන්න.
ඊට තියෙනකොට වැඩි හොඳට ඒක විඳින්න පුළුවන් මොනවා.
දැන් බලන්න සද්දේ විතරනේ aran තියෙන්නේ. ලොකු කතාවක් මේ පැත්තෙන් හදනවා නේද? හරියට තියනවා වගේ තියනවා. ඈ?
කායත
නෙගි කියලා නේද නේද එතනකටත් පුළුවන් නේද ලෝකයක්ම හදන්න
මේ
අපිට පේන්නේ නේ ඔක හිතෙන් කරපු නිර්මාණයක් කියලා දැන් ඕකමත් එලා තියෙන්නේ දැන් එළියේ පුටුවක් තියනවා කියලා අපි හිතුවා කියලා අපිට පේන්නේ නැහැ දැන් ඔතනින් එනවා නේද මේ අපි දැක්කා කියලා හිතුවට මේ හිතේ පැත්තෙන් නේද ඔක දැකලා තියෙන්නේ එළියේ එළියේ තියෙන රූපයන් නෙවෙයි ඔය දැකලා තියෙන්නේ. කාමාරුද තේරුම් ගන්න. අර බල්ලගේ
උඩපැත්තේ
බල්ලා වතුරට එබෙනකොට ඌට හිතෙන්නේ එළියේ ඉන්න බල්ලවම පේනවා කියලා නේද? වතුරේ බල්ලෙක් ඉන්න තමයි මෙහෙම පේන්නේ කියලා නේ ඌට හිතෙන්නේ.
එහෙමයි එහෙමයි.
එයාගේ මොන ආයතන දෙකද වැඩ කරන්නේ? ඇහෙන් දකිනවා, හිතෙන් හිතනවා නේද? දැන් බල්ලට හිතෙන්නේ එළියේ තියෙන දේම පේනවා කියලා. හැබැයි ඇහැ රන් දීලා තියෙන්නේ වර්ණ සටහන විතරයි. වර්ණ සටහන හිතනකොට තමයි බල්ලෙක්ව හදලා එළියෙන් තියලා තියෙන්නේ නේද?
එහෙමයි.
ඉතින් අපේ ඇහි බල්ලගේ ඇහි වෙනසක් තියනවාද? ඇහැ නිකන් කැමරාව වගේ. දෙකෙන්ම වර්ණ සටහනක් අරන් දෙනවනේ. අරන් දෙනවා කිව්වට උතන ඇත්තටම උපද්දනවා කියන එක ගන්න ඕන. හරි. ඇහැට පුළුවන් සටහන උපද්දලා දෙන්න. හරි?
එහෙමයි.
ඒකත් එළියේ තියෙන එක නෙමෙයි ඇහැ උපද්දපු එක. දැන් අපිට
එහෙමයි.
කළු සුදු විතරක් පේන හැක් තිබුණනම් කළු සුදු සටහනක් උපදින්නේ.
එහෙමයි.
නේද?
එහෙමයි.
වර්ණ පේනවා නේ, එළියේ තියෙන ඒවා පේනවා නේ. ඇහි හැකියාව අනුව උපදින දේ තමයි වර්ණය. ඒ කියන්නේ අර චිත්‍රපටයේ ස්ක්‍රීප්ට් එක දැන් ප්‍රොජෙක්ට් කළා වගේ.
එහෙමකොට
හිත දකින්නේ එළියේ තියෙන එක නෙමෙයි, ඇහැ උපද්දපු එක.
එහෙමයි.
එතකොට මේ වර්ණය දිහා බලාගෙන අර චිත්‍රපටියක් බලනවා වගේ වැඩන්නේ කරන්නේ.
එහෙමයි.
ස්ක්‍රීන් එකේ වැටෙන ටික බල බලා ඉන්නවා.
එහෙමයි.
එතකොට දැන් අර බල්ලා රැවටෙන විදිහටම නේද අපිත් රැවටෙන්නේ.
අර එතනාර මේ මේ එතනාර සත්‍යයක් උපදිනවා කියලා හිතෙනවා. ඒ කියන්නේ අපේ ඇහි තියෙන ගතියට අනුව තමයි ඒක ඒක මෙව වෙන්නේ. නමුත් අතනින් උත් ඒකෙන් යමක් උපදිනවා කියන අදහස එළියේ යමක් ඒ තියෙනවා කියලා.
ආ මොනවාදෝ එළියනොත් ආවා කියලා හිතෙනවා නේද?
අන්න හරි. දැන් පුටුව නැතුව පුටුව කියලා එන්නේ නැහැ වගේ. පුටුව එළියේ පුටුව තිබ්බ නිසා තමයි ඒ
ඔව්
පාට වෙනස් වෙලා හරි පෙවුනේ. දැන් දෙන්නෙකුට එකම පුටුව පේනකොට අරයට පේන පුටුව නෙමෙයි මට පේන්නේ කියලා හිතා ගන්න පුළුවන්. ඇහැ වෙනස් ඇති කියලා. ඔව් එතන පුටුවක් තිබ්බ.
ඔව් පුටුවක්ම පේන්නේ මොකද නේද? එතන අලියෙක් පේන්නේ නැතුව.
ඔව් දැන් අන්න එහෙම අදහසක්. ඔව් ඔව් එතකොට කියන අලියා ඉන්නවා එක වෙලාවක, පුඩුවා ඉන්නවා තව වෙලාවක. තහ මට පුඩුව පේනවා, මහත්යට පුඩුව
පේනවා.
ඉබිච්ච ඉන්නනේ තේමුණේ කියලා.
දැන් පුටුවක් නැති තැනක බැලුවොත් එහෙම පුටුවක් නැහැ කියලා පේනවා නේද?
පුටුවක් නැහැ කියලා පේනවා.
අව පුටුව තියෙන තැන බැලුවොත් පුටුවක් තියෙනවා පේනවා.
එහෙමයි.
මේසේ තියෙන තැන පුටුවක් පේන්නේ නැහැනේ. මේසේ යන්නේ පේන්නේ පුටුවක් නැහැ එතනනේ. එහෙම නැත්නම් හිස්සප්පාසේ බැලුවොත් එතන පුටුවක් නැහැ. දැන් ඔතකේ මොකද්ද වෙලා තියෙන්නේ? පුටුවක් ඇත, පුටුවක් නැත නේද?
එහෙමයි.
ඇත හෝ නැත කියන එක තියෙ ඇහෙන් බලලා නේද?
එහෙම.
ඇත්තට නැති පුටුවකුත් පැනිලා තියෙනවා. තියෙන පුටුවකුත් පැනිලා තියෙනවා.
ඈ? ඔව් එතකොට දැන් එහෙම් එහෙම් බැලුවට ඇත්තටම එතන නැති වෙලාවේ පුටුවක් පැනිලා නැහැ.
නැති පුටුව පෙනි.
ඒ වෙලාවේ නැති පුටුව තමයි පෙනිලා තියෙන්නේ. පුටුව නැති බව පෙනිලා.
පුටුව නැති බව පෙනිලා. යාලියෙක් නැති බව
පෙනිලා.
පුටුව විතරද නැත්තේ? යාලියෙකුත් නැහැ නේද?
යාලියෙක් නැති බවත් පෙනිලා. යාලියෙක් නැති බවත් පෙනිලා.
ආ කොහෙන්ද දැන්? අලියාවි නැත්තම් පුටුවාවි නැති තැන
නැති බව පෙන්ුනේ ඇහැට තමයි.
අලියා නැති බව පෙන්ුනේ ඇහැටද හිතටද?
අගේ එතනාර දෙකම උපකාරයි වගේ පේන්නේ. කියන්නේ අලියා නැති බව පෙන්ලා තියෙන්නේ එතන හිතටත් හිතත් තෝනේ ඇහැත් තෝනේ.
හරි, ආයතන දෙකෙන්ම තමයි අපි මුලා කරන්නේ වැඩිපුර.
ඔව් දැන් දැන් හිත නැතුව කියන්නත් බෑ. දැන් අලියා කියන එක දන්නේ නෑනේ හිත නැන්දා.
ඔව්
අලියෙක් දන්නේ නැති කෙනෙකුට කියන්න කවදා හරි දැක්කලා මතකයේ ගිය නැති කෙනෙකුට කියන්න බෑ නේද?
ඔව් දැන් නැති පුටුව හරි නැති අලියා හරි හදලා තියෙන්නේ ඇහෙද හිතද?
දැන් අලියා කියන සංඥාව එතනට හැබැයි තින් ඇහැට නම් හම්බ වෙන්නේ නැහැ. හිතට තමයි හම්බ.
ඔව්. හිතට හම්බ වෙන්නේ අර මන ධම්ම මනෝ විඥාන නේද?
එහෙමයි.
ඔව් එතකොට ධම්ම කියන එක එළියේ තියෙන රූපයක්ද?
නෑ හිතේ පහළ වෙන එක.
ඔය ඉතින් හිතේ පහළ වුණ එක එළියේ තියනවද නැද්ද කියන එක බොරුවන්නේ. අපි දකින්නේ හිතේ පහළ වෙන එකක්නේ. ඒ වුණාට විශ්වාස කරලා තියෙන්නේ එළියේ තියෙන එක කියලා.
ඔය අර දැන් ඒක දැන් පුතුව තී කියනකොට ඔතන
පොඩ්ඩක් කියන්නේ
කොයිද පුතුව තියනවා කියන්නේ
පුතුව තියෙනවා කියන එක අර බල්ලගේ උපමාව ගන්න. දැන් බල්ලට හිතෙන්නේ වතුරේ බල්ලා ඉන්නවමයි කියලා. හැබැයි ඌට පේන්නේ හිතේ හදන බල්ලා.
ඔව්. ඒ
බල්ලා දැකලා වතුරේ ඉන්නවා කියලා විශ්වාස කරලා නැහැ තින්.
එහෙම.
ඒක ඔය විදිහට තේරුම් ගන්න දැන් අපි ඇහෙන් දකින මෙච්චර කල් දැනගත්තු සේරම එළිය තියෙන ඒවානේ මේ ඇහැ වර්ණ සටහනක් උපද්දලා දෙනවා ඒක වෙනම එකක්. හැබැයි ඔය දැක්කා කියලා හිතන එක හිතේ වැඩ.
එහෙමයි.
ඒතර ඒක එළිය තියෙන්න බෑනේ. එළිය තිබ්බොත් අර බල්ලාගේ දෘෂ්ටියට ගිහිල්ලා.
හිතේම තමයි මේක හටගන්නේ.
හිතේ හටගත්තු එක අල්ලලා බලන්න පුළුවන්ද?
හිතේ හටගත්තු එක අල්ලලා බලන්න බෑ වගේ නේද?
බෑ. ඒ නර ඉස්සෙල්ලා පුටු අල්ලලා බලන්න පුළුවන් කියලා හිතුණා නේද?
ඔව් දැනටත් ඉතින් බැලුවාම දැන් මේ පුටු අල්ලන්න පුළුවන් වගේ.
ඉතින් අපේ තියෙන පුරුද්දනේ ලෝකෙට අයිති පුරුද්ද සංසාරේ ආපු පුරුද්ද ඒක ඇත්ත ඇති හැටි නෙවෙයිනේ.
එහෙම
දැන් ඔන්න ඕක තමයි දැන් පුතුවේ උපේක්ෂා වුණාට ඇලුනෙත් නැතුව ගැටුනෙත් නැති වුණාට මෝහය දුරු වුණ නෑනේ. එළියෙන් පුටුවක් පැනගේ මෝහය නිසා විද්‍යාව නිසා. එතකොට අර උපේක්ෂාවේ අනිත්‍ය සංඥාව වඩන්න අනිත්‍ය දකින්න කියන්නේ ඔන්න ඕකට. ඒ කියන්නේ අපේ මෝඩකම තියෙනකොට එළිය පුටුව තියෙනවා. මෝඩකම යෙදුන් නැත්නම් එළිය පුටුවක් හටගනීද? අර වතුරේ බල්ලගෙන් හිතන්. මෝඩකම තියෙනකන් වතුරේ බල්ලා ඉන්නවා. මෝඩකම යෙදුන් නැත්නම් වතුරේ බල්ලෙක් උපදීද?
නැහැ.
අපේ මට වතුරේ බල්ලෙක් හැදෙන්නේ නැහැ නේ.
එහෙම.
ඒ උපමාවම අපිට දාලා බලන්න. දැන් අපේ මෝඩකමට එළිය පුටුව හැදුවට අවිද්‍යාව නැති මනසකට ඒක වෙයිද? එහෙම නැත්නම් ආයතන වලට කියනවන තියෙන මනසකට නැහෙන් දැක්කා හිතෙන් හිතුවා කියන තැනටවත් ගිය තිබුණ
නැහැ.
හැදෙන්නේ නැහනේ. ඒකට ආයතන මුලයි එළියේ රූපයක් පනවගෙන තියෙන්නේ.
එහෙම.
ඔක ඉතින් ඇහැට වඩා ඔක පැහැදිලි. දැන් කනෙන් ශබ්ද අහනකොට
එහෙමයි
එහෙනවනේ. දැන් මෙතෙන්ට නම් බල්ලුක් දුරනවා එහෙනවා එළි. එතකොට මට හිතනවා අන්න එළියේ බල්ලෝ ඉන්නවා උන් බුරනවා කියලා.
එහෙමයි.
දැන් බල්ලෝ ටික අපිට මේ වෙලාවේ පේන්නේ ඇහැටද හිතටද?
හිතටනේ.
හිතට හිතට ඉන්න හිතට පේන එක එළියෙන් තියලා තියෙන්නේ මෝඩකමට නේද? මනසේම නිර්මාණය මනස තමා කියන එක වෙන සියනවන නෑනේ.
එහෙමයි.
ඒක ආයතන මුලාව මතයි බාහිරෙන් රූපයක් පනවන්නේ.
එහෙමයි.
සද්ද හදන්නේ සබල්ලා.
ඔව්. දැන් ඉස්සෙල්ලා ඇහුනේ දැන් සද්දේ ඇහුණාට පස්සේ නේද බල්ලෙක් හැදුවේ? හිතද ඉස්සෙල්ලා වැඩ කළේ කනද? කනෙන් ඇහුණාට පස්සේ නේද හිතුවේ?
එහෙම.
කනෙන් ඇහුනේ සද්දනේ.
එහෙම.
බල්ලෙක් හැදුවේ හිතනේ.
එහෙම.
එතකොට ඉස්සෙල්ලා වුණේ මොකද්ද? සද්ද ඇහුනේ එකද? බල්ලෙක් හැදුනේ එකද?
ඉස්සෙල්ල දැන් තර්කානුකූලව හිතුවොත් ඉස්සෙල්ල සද්දේ අර ප්‍රතිච්ඡ සද්දේ නාම කොටසත් එක්ක ගැලපිලා බල්ලෙක් නිබාර වෙනවා කියන
සද්දට අනුව හිතනකොට නේ බල්ලෙක්
හැදෙන්නේ.
සද්දට අනුව හිතනකොට තමයි බල්ලෙක් හැදෙන්නේ නේද? එතකොට සද්දේ ඇහුණාට පස්සේ නේද බල්ලෙක් හැදුනේ?
එහෙමයි.
අර පස්සේ හැදුන බල්ලද අර ඉස්සෙල්ලා සද්දේ ඇහෙන්න බුරලා තියෙන්නේ?
ඇහුණ නැතුව ගියා මහත්.
දැන් සද්දේ ඇහුණාට පස්සේ නේ හිතෙන් හිතලා බල්ලෙක් හදාගත්තේ.
එහෙමයි.
එතකොට මේ හිතෙන් හදපු බල්ලද අර ඉස්සෙල්ලා සද්දේ වෙලා තියෙන්නේ?
ඔය අපිට හිතන්නේ මේ මේ මහත්තයා දැන් මෙහෙමනේ බල්ලා එළියේ බුරනවා අපි පස්සේ අඳුර ගත්තා වගේ.
කොහොමද අපේ පැත්තෙන් මොකද්ද උනේ? ඉස්සෙල්ලා සද්දය ඇහුවා ඊට පස්සේ බල්ලෙක් කියලා දැනගත්තා නේද?
එහෙමයි. මේ පැත්තේ වෙච්ච ක්‍රියාවලිය ඒකයි.
ඔව් ඉතින් අපේ පැත්තෙන් බැලුවා සද්දය ඇහුණාට පස්සේනේ බල්ලා හැදිලා තියෙන්නේ.
එහෙම
එතකොට ඒ බල්ලාද බුරලා තියෙන්නේ ඉස්සෙල්ලා හොද්දෙන්න. එන්න බෑනේ නේ.
කලින් බල්ලේ.
ඉතේ බල්ලාද බුරලා පුළුවන් වෙන්නේ කියන්නේ.
අනිත් එක ඒ බල්ලා
දැන ගැනීමක් කියලා තමයි හිතෙන්නේ.
ඔව් දැන ගැනීම කියන එක එළියේ තියෙන එක නෙවෙයිනේ නේද? ඒ විඥාණයෙන් කරපු මායාවක්. හ්ම් එහෙමයි. නැකන අපිව මුලා කරලානේ. හැබැයි මතක තියාගන්න ඔය
පැහැදිලි.
ඔකත් ඔය ලෝකෙට අයිති පැහැදිලි කිරීමක් මන් දුන්නේ. තව ඔතනින් එහාට යන්න ඕන. මේ දැනට මං හිතන්නේ මේ මුලා කියන එක තේරුම් ගන්න ඇති නේද ඒක? ආයතන අපිව මුලා කරනවා කියන එක. අවදාවත් මේ ආයතන වලට බෑ ඉතිගේ තියෙන දේක් පෙන්වන්න කියන එක පේනවද දැන්?
එහෙම
අපේ මටම අර පරණ පුරුද්ද ලෝකෙට අයිති පුරුද්දට තමයි එළියේ තියෙන දේම දැනගන්නවා කියන තැන ඉන්නේ. ඒක අර බල්ලා ඉන්න මානසික නේද?
එහෙම
මහත්තයා මේ
අර ඒක
මට ඔකට ප්‍රශ්නයක් ගන්න පුළුවන්ද? කොක්ල මතේ.
ඔව් ඔව්.
ඉතින්
සතන පැහැදිලි ડોක්ටර් තමයි. ඔව්. හරි. ප්‍රශ්නය.
ඒක පැහැදිලි අර ඒක නියම්.
ඒ ඉතින් ડોක්ටර් අහපු එකේම මේ මම බැලුවේ මේ ඒ සද්දයක් දැන් බල්ලගේ සද්දේ හෝ මොනයම් හෝ සද්දයක් ඇහෙන්නේ බාහිරේ එතන මොකක් හෝ දෙයක් සද්දයක් ඇහෙන්නේ එතන ස්කන්ධ මට්ටමක් හරි තියෙන්න ඕනේ. ඒකද උපාදානය කරගන්නේ ස්කන්ධ මට්ටම තියනවාද එතන?
ඔව් දැන් අපි මුලින් යන්නේ දැන් ඔතන පෙන්නුවේ දැන් කණෙන් ඇහුන එකයි හිතෙන් අදපු එකයි වෙන් කරගත්තොත් එන මුලාව. හැබැයි එතන මං කිව්වේ ඔක ඇත්තම පැහැදිලි කිරීම නෙවෙයි කියලා. ඔක දැනට අර රළු විදිහට අපේ මුලාව කඩන්න කියපු එකක් ඕක. දැන් ඕක කියනකොටම ඔයගොල්ලන්ට තේරෙනවද දැන් මං ඇහුවේ අර කණෙන් ඇහුණාට පස්සේ නේද හිතෙන් හිතුවේ කියලා?
ඔව්.
එතකොට කාලයට අහු වෙලාද නැද්ද?
ඔව් කාලයට අහු වෙනවා.
එතකොට ඒ කතාවත් ලෝකෙට අයිති. ඒක ලෝකෝත්තර දර්ශනය නෙවෙයි.
ඔව්.
ඒ අපිට අර මුලාව කඩා ගන්න ඒක ඇති.
ඔව්.
හරි. ඔය එහාට කරන්න තියනවා. දැන් අපි ආයතන ගැන බැලුවේ නෑ තාම. ඔය රූපෙන් මිදෙන්න කරපු උපක්‍රමයක් විතරයි. ඒ කියන්නේ බාහිර රූප. දැන් ඕකෙන් වෙන්නේ රූප තියෙන්නේ එළිය නෙවෙයි හිතේ කියන එකකට යනවනේ.
ඔව්.
ඒ කියන්නේ භෞතිකවාදෙන් මිදිලා විඥානවාදයට යනවා.
හ්ම්.
ඒකයි ඒක මම උපක්‍රමයක් කිව්වේ. හැබැයි ඒක ඇති අර සතර මහා ධාතු රූප වලින් පොඩ්ඩක් මිදෙන්න. ඒ වුණාට අපි හිතට අරමුණ තියලා තමයි බාහිර ලෝකෙින් මිදෙන්නේ.
බාහිර ලෝකෙන් කියුවේ මේ එතන බාහිර සින ස්කන්ධ මේ මොනවා හරි පවතින දෙයින්ද?
අන්න හරි. එළියේ පවතින දෙයි මේ දැනගත්තේ කියන එකෙන් මිදෙනවා. දැන් හිතෙන් හදපු එකයි දැනගෙන තියෙන්නේ. කියන මට්ටමට එනවා. නේද?
හරි. ඔව්.
ඔව්. ඒකෙත් අර බල්ලගේ මට්ටම විතරයි. හැබැයි අර සද්දය ඇහුණා කියන එකෙන් සද්ද ලෝකේ හදලා බාහිරේ තමයි සද්දයාවක් කියන එක. එතකොට ඉතින් එහාට තේරුම් ගන්න ඔය ආයතන ගැන වෙන වෙනම බලන්න වෙනවා. ඒකයි මේ ආයතන පිරිසිඳ දකින්න කියන්නේ. මේ මහා සලායතන සූත්‍රය එහෙම තියෙන්නේ. චක්කුම් විස්සවේ ඥානං පස්සං යථාභූතං කියලා. රූපේ ඥානං පස්සං යථාභූතං. ඒ යථාභූත ස්වභාවය දන්න දකින කෙනෙක් වෙන්න කියන්නේ. එතකොට තමයි සාස්සහෝති සම්මා දිට්ඨි කියන්නේ. සම්මා දිට්ඨියෙන් එතෙන්ට ගියොත් අපි ඊට වඩා ටිකක් ගැඹුරට බලන්න ඕන. මේ ආයතන වලට කරන්න පුළුවන් මොකද්ද? අපිව රැවැට්ටුවේ කොහොමද කියන එක. එතකොට දැන් බලන්න දැන් හිතේ ඔය රූපෙ හැදෙන්න උදව් වෙලා තියනා නේද? ඇහුණ සද්දෙයි පරණ අත්දැකීමයි.
ඔව්.
දැනට හිතේ බල්ලෙක් හැදෙන්න නම් අපිට ಜಾති දෙකක් ඕන වෙනවා. මේ වෙලාවේ ඇහුණ සද්දෙයි සද්දෙට අදාළව
පිරින්දාගත්තේ මතකේ.
එතකොට ඒ දෙකෙන්ම තේරෙනවා අපහු මම ලෝකෙට ආйти විදිහට කිව්වොත් සද්දේ ඇහුණාට පස්සේනේ හිතන්නේ. එතකොට හිතනකොට සද්දේ තියෙනවද? සද්දේ ඉවර වෙලා නේද හිතනකොට. අනිත් පැත්තෙන් අතීත අත්දැකීම දැන් තියෙනවද පෙර සුර?
නෑ.
සමහර ඊයේ දරි බල්ලෙක් මතක් නෑ.
අතීත විරුද්ධ. ඔව්.
තේ නිරුද්ධයි. දැන් ඔය බල්ලා හිතේ හැදෙනකොට සද්දෙත් නිරුද්ධයි පෙර ඇසුරක් නිරුද්ධ දෙයක්. එතකොට නිරුද්ධ දෙකකින් තමයි මේ මහති දෙයක් පණව ගත්තේ. ඒ විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ තව පැත්තම මේක එක එක්කෙනාට අර එක එක විදිහට ගෝචර වෙනවා. ඒකයි මම මේ කියන්නේ. එහෙම බැලුවත් ඕකේ වැරද්ද පේනවා නේ.
ඔව්. ඔව්. වර්තමාන මොහොතට ගත්තාම මේක මේ ඔය එතන මේ අතීතයෙන් දෙයක් ගන්න බැරි නිසා ඒක එතනදී නම් පොඩ්ඩක් තේරෙනවා. මට අර මේ දැන් වර්තමාන මොහොතේදී හරි අපි දැන් අතීතේ ඔක්කොම නැතුව වර්තමාන මොහොතේදී හරි දැන් අපි තුන් බල්ලා වතුර වලිනේ. අපි ඇත්තටම අපි පුටුවක් දකින්න කියලා හිතමු. එතන ඇත්තටම ඒ පුටුවක් දකින්න තන ඒ පුටුවක්ම දකින්න නැතුව දැන් අතුලෙන් අපි දාගත්ත පුටුවක් හරි එළියට දාන්න පුටුවක්ම නැතුව එතන මේසයක් දකින්න නැතුව පුටුවක් දකින්නේ ඇයි කියලා ඒ වගේ අර සද්දයක් ඇහෙනකොට උනත් බල්ලෙක්ගේ සද්දේ නැතුව ඇයි එතන වෙන සද්දයක් ඇහෙන විදිහක් නැත්ත ඒක චුට්ටක් හරි එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් වතර.
ඔව් එතන තමයි තේරුම් ගන්න අමාරුව. ඒ කියන්නේ අපි ඉන්නෙම ඔය කොච්චර කිව්වත් එළියෙන් මොකක් හරි එන්නම ඕන නේද මේක හැදෙන්න කියන තැන අපි ඉන්නවා. ඒ කියන්නේ තමයි පුටුවේ හැඩේ හරි වර්ණය හරි ඇහෙන් අරන් දෙන්න ඕන නේද පුටුවක් හැදෙන්න කියන හිතනවනේ.
ඔව්.
එහෙම නැත්නම් අර බල්ලෙක්ගේ සද්දයක් එනකොටම විතරනේ බල්ලෙක් හැදෙන්නේ. කුකුලෙක් හැදෙන්නේ නැහැ නේද?
ඔව්.
කුකුලෙක් හැදෙන්න නම් වෙන සද්දයක් එන්න
ඕනනේ.
ඔව්. ඒකට ආයේ එනවා මේ එළියෙන් මොකක් හරි එන්නම ඕන මේක හැදෙන්න කියලා.
දෙන්නෙක් හැදුවා. දෙන්නෙක් උඩු පුරනවාද එකවර
නැත්නම්
එතනත් ඇවිල්ලා එතන දෙකක් වුණාට මං කියන්නේ සද්දෙම යම් කිසි හෝ බාහිරින් මොන හරි සද්දයක් හරිම එන්න ඕනේ. ඒක ශබ්ද ස්කන්ධ මට්ටමක් හරි එතන ඇහැට රූප ස්කන්ධ මට්ටමක් හරි එන්න ඕනේ නේද? බාහිරින් නැත්නම් අපිට නිකන් සද්දයක් නැතිම තැනක අපි නිකන් ඇහෙන්නේ නැනේ බල්ලෙක් උඩුබුරනෝ කිසිම සද්දයක් නැති තැනක.
ඒකයි. ඔව් දැන් අපිට කොහෙන් හරි එලියෙන් සද්දයක් එන්නම ඕන මේ සිද්ධිය වෙන්න නේද?
ඔව් එහෙමද කියලා බැලුවේ.
ඔව් එහෙම වුණත් ලෝකෙට අහු වෙනව නේද?
ඔව්
මහතේ තෙරුවන් සරණයි. එතන මේ අපි අර බාහිර කියලා දැනට පැහැදිලි කිරීම සඳහා තමයි ඇත්තටම යොදාගන්නේ. එහෙම නැතුව අපිට එතන ඒ සද්දේ ඇහෙන තැන තමයි ඇත්තටම බාහිර සහ අභ්‍යන්තර කියන දෙකම අර 11 ආකාරයෙන් එතනනේ මතුවෙන්නේ. අපි අර උදාහරණයක් ඇද්දිහිට දැන් පුටුව දකින මොහොත කියන එක ගන්නවා. දැන් පුටුව කියන එක අපි එළියෙන් දකින්නේ කියලා පහසුවට ගත්තට ඇතරම පුටුව දකින අවස්ථාව තමයි අපිට පුටුව හම්බ වෙන්නේ. ඒ කියන්නේ අපිට හිතේ නැවෙනවා කියලා, එහෙම නැත්නම් අපිට මේ හිතේ හට ගන්නවා කියලා කියන්නේ. ඒ වගේ මේ ඒ ශබ්දය ඇහෙනකොට අපි හිතුවට මේ බාහිරින් ඇහෙනවා කියලා එතන බාහිරින්වත් අපිට අභ්‍යන්තරින්වත් කියලා එහෙම දෙපැත්තක් හදාගන්න බෑ. ඒ ඇහෙන එකම අපි දෙයක් විදිහට ප්‍රණවග පැනවෙන එකයි අපිට තියෙන මෝඩකම. එහෙම නැත්නම් අපි කියන්නේ අවිද්‍යාව කියලා. يعني ගන්නකම හිඳමයි එහෙම දෙයක් බවට හම්බ වෙන්නේ කියන එක. එතන අර අපි අද කතා කරේ මොකද අර
සූත්‍ර ඇසීම දරාගෙනම ඉන්න නිසා බාහිර හම්බ වෙනවා වගේද ඒකට?
ඔව් අන්නේ ඒ වගේ.
ඒ හම්බුනේ ඒ හම්බ වෙන්නත් ප්‍රත්‍ය වෙන්න මොනවා හරි උපනිෂ්ඨයක් එතන තියෙන්න ඕනේද? එතකොට මේ නිකම්ම අර නැති තැනක මුකුත් හම්බ වෙන්න දෙයක් නෑ නේද?
ඔව් නැති තැන කියන්නේ දැන් අපි ඒක අර දරාගත්ත ස්වභාවය තමයි අපි ඉතින් දැන් අපි අවිද්‍යාවට අපිට ගොඩනැගිච්ච ලෝකය අපි ඒ දරාගත්ත ස්වභාවයෙමනේ අපිට එනකොට අපිට මේ මේකයි කියලා අපි හරි සයිනාසික වගේ දැන් අපිට දෙන්නෙක් ඉන්නකොට ඒ බල්ලගේ හඬයි නරියෙකුයි දෙන්නෙක් අපිට හඳුලන්න පුළුවන්. හැබැයි අපි එතෙන්දී දෙන්න දෙකක් හරි එකට අපිට හම්බ වෙන්නේ අපි දරාගත්ත ස්වභාවයට අනුවනේ. ඒ හඬට අනුව අපිට මේ මොහොතේ නරියෙක් හෝ වේවා බල්ලෙක් හෝ වේවා අපිට හිතේ
දෙන්නවල ඒ නරිය බල්ලයි දෙන්නගෙම ඇතුලේ ඉන්න දෙන්නෙක් කියලා කියන්නේ.
ඔව් ඇතුලේ කියන්නේ දරාගත්ත
ස්වභාවය. ඒ හඬ නිසා ඇතුලේ හැදිච්ච ගම ඇතුලේ අවදි වෙච්ච ගමන්න ටක් ගාලා එළිය හැදෙනවා. එළිය බල්ලේ ගොඩ නැගෙනවා. එළිය හිටියා නෙමෙයි බල්ලා. ඒ බල්ලා නිර්මාණය වුණා. බල්ලා නෙමෙයි චූටි කෙන්දක් හැදෙන්නේ. ඒ කියන්නේ මේ ආයතන ටිකට එන සංඥා මාත්‍රයක්. ඒක පූර්ණ සංඥාවක් වෙන්න ඕනෙත් නැහැ. චූටි චූටි මොකද ඉති
කියන්නේ? බල්ලා කියන්නේ චාරි
මාත්‍රයක්. හරිද? මාත්‍රය තමයි හොඳ වචනම. ශබ්ද මාත්‍රයක් කො නැත්තම් රූප මාත්‍ර ආලෝක මාත්‍රයක් කො කවරක්කෝ ආයතනේට ටච් වෙච්ච ගමම්ම ඇතුලෙන් ලැහැත්ති පිට ඉන්නව බඩු එළියට දෙන්න. එයා ටක් ගාලා ඇනලයිස් කරනවා රූප ශබ්දයක් නම් ඒ ඇහිච්ච චූටි ශබ්ද මාත්‍රයට වඩාත්ම ගැලපෙන්නේ මගේ ඇතුලේ තියෙන මොන ශබ්දෙද මොන දෙයද? ආන් ඒ තුලින් එකපාරට රූප මවනවා. ඒ රූපෙ මවන්න අපිට එළියක් ඕනේ, බාහිරයක් ඕනේ. ඒ නිසා ඒ ශබ්ද මාත්‍රයෙන් හෝ ආලෝක මාත්‍රයෙන් හෝ කවරක් හෝ ස්පර්ශ මාත්‍රයෙන් හෝ ඒ මාත්‍රය තුලින් බාහිරයේ නිර්මාණය වෙනවා. මේ නිර්මාණය වෙනවයි කියන එක කවුරුත් පිළිගන්න කැමති නෑ. හේතුව උපන්දා ඉඳන් අපි එළියක් දැක්කානේ. මේ එහෙනම් එළියක් තියෙන්නේ මේ පේන්නේ. ආ මේක අපි දරනවා. අපි ඒක දරන නිසා අර එළිය ඇත්තම එළිය නිර්මාණය. දැන් අපි කාටවත් කිව්වොත් එහෙම කොච්චර කිව්වත් පිළිගන්නන්න පුළුවන්ද මේ බාහිරේ දෙයක් නැහැ කියන එක? මොන විදිහෙන් කිව්වත් පිළිගන්නවද? ඔබතුමාලා කිව්වත් පිළිගන්නවද? එකක්ව පිළිගන්නේ පිළිගන්නන්න තියෙන බුදුහාමුදුරුවන්ගේ ක්‍රමවේදයට අනුව තියෙන සරලම සූක්ෂම සියුම්ම එකම තැන තමයි මේක. මේ එළියේ තියෙන බොරුව තේරුම් කළා දෙන්න. සියුම්ම තැන. එකම තැන. මේකෙන් කෙනෙකුට පුළුවන් නම් මේ මගේ ඇතුළ නිර්මාණය වෙනකොට නේද එකපාරටම එළියක් හැදෙන්නේ. බාහිරේ නිර්මාණය වෙන්නේ කියන එක තමුන්ට දරන්න. ඊට පස්සේ ඒක පුළුවන් සතිය තුළින් හැම මොහොතකම මට එන අරමුණු නිරීක්ෂණය කරමින් එළිය බාහිරේ නිර්මාණය වෙමින් 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 එක දිගට පවතින ස්වરૂපය දකිමින් බලාගෙන ඉන්න. එතකොට අපිට ලස්සනට පේනවා කොහොමද බාහිරේ එන නිර්මාණය වෙන්නේ. මෙච්චර කල් බාහිරයක් කියලා එකක් තිබිලත් නැහැ. බාහිරේ ශූන්‍ය වෙනකොටම අභ්‍යන්තරය ශූන්‍ය වෙනවා. පැහැදිලිද දන්නේ
කියන්නේ?
ඔව් ඒක තමයි. මේක නොඉඳනම් කොච්චර කරත් මේක දහස් වරක් මිමිනුවත් හරියට තේරුම් ගන්න අමාරුයි. මම කියන්නේ මේ සත්‍යයක් විතර කන විතරක් අරමුණු කරන්නකො. කන විතරක් අරමුණු කරගෙන ඔව් කන ඒකල කනට එන ශබ්ද තුලින් ඇතුලේ ඔව් හිතේ මැවෙන හැටි දකින්ද ඒ දකින්නකොටම හොඳට බලා ගන්න පුළුවන් මේ නැතිව තිබිච්ච බාහිරයක්නේ මට හැදුනේ කියලා හිතන්නකො. එකපාරට මේනවා දැන් පොල් ගන්න සද්දයක්. මේ අර ඩ්‍රෝග් ගල දෙපාරක් ඔය එකපාර සද්ද ඇහෙන්නේ කනට මේ ශබ්ද මාත්‍රය ඇහිච්ච ගමන් කිචන් එක මැවෙනවනේ. තේරෙනවද කියන්නේ? දැන් කිචන් එකක් ඇතුලේ තිබ්බද? කොහෙද ශබ්දේ තිබ්බද?
නෙවෙයි අපිට අල්ලන්න පුළුවන්
නෙවෙයිනේ. අන්න ඒ වගේ මම කියන්නේ සතියක් විතර මෙන්න මේ ශබ්දේ ප්‍රැක්ටිකල් කරන්නකෝ. ඒ එන ශබ්ද මාත්‍ර තුලින් බාහිරේ නිර්මාණය වෙන ගොඩ නැගෙන විදිහ විතර කොහේ බලාගෙන ඉන්නේ. දකින්න අන්තිමේ සතිය විතර යනකොට හඬ ඇහෙනකොට hina යන මට්ටමකට හැදෙයි. මොන පිස්සුවක්ද කියලා මෙන්න මේක කියන්නේ තමුන්ටම hina යන එකක් කියනවා මේක. ආ මේ දක්වා. එතනින් පස්සේ අපිට මං හිතන මේ කතාව බොහොම ලස්සනට ප්‍රායෝගිකවම කරන් යන්න පුළුවන් කියන මාතය.
එතන ඒ සාමාන්‍යයෙන් පෙන්නේ අපිට දැන් කොච්චර කතා කළත් ප්‍රායෝගිකව කරන්න පුළුවන් පටන් ගන්න තැනක්. ඒකට ශබ්ද ඇහෙනේට බොහොම පැහැදිලිනේ හිතේ රූප හැදෙනවා කියන එක. يعني ශබ්දේ නැහැනේ කිසිම වර්ණයක් හැඩයක්.
ඔව්
හිතට පේන්නේ තියෙනවනේ හොඳට. ඒවා විතරනේ හිතට පේන එකේ අල්ලන්න පුළුවන් ගතිය අනිත් ආයතන හයෙම්ම අත් දකින්න පුළුවන් ගතිය දාලමයි හිත හදන්නේ. ගඳ සුවඳ රස සේරම එකතු කරලා හදන්නේ. එතකොට ඒවා ඔක්කොම බොරු කියලා පේනවනේ. මේ හිතේ හදපු එකක් නේ නිකන්. හිතේ ඇදුවා කියන්නේ නිකන් හීනේ අද්දක්කා වගේ එකක් නේ. එළියේ තියෙන එකක් නෙවෙයිනේ. එතකොට ඒක හිතට පෙන්නලා දෙන්න ඕන. සිහියෙන් ඉඳන් මතක් කර කර දෙන්න ඕන. ඔය සද්ද ඇහෙන එකෙන් ඔක පටන් ගත්තොත් ලේසි මාත් කියන්නේ මේ විදිහ තමයි. ඒතර කිසිම සද්දයකට එළියේ තියෙන රූපයක් අපිට පේන්නේ නැහැ. අපිට පේන රූප ඔක්කොම මේ හිතේ නිර්මාණ. ඒවා එකක්වත් සතර මහා ධාතු නෙවෙයි. එළියේ තියෙන ඒවා නෙවෙයි. අල්ලන්න පුළුවන් ඒවා නෙවෙයි. හරි.
හරි ඒක තේරෙනවා. ඔයසිට මත
ඒක ටිකක් පුරුදු කරන්න ඕන. හැබැයි දැන් ඕක කළත් මං හිතන්නේ අර මූලික ප්‍රශ්නේට ඊට වඩා ගැඹුරු පැත්තකට යන්න වෙනවා. දැන් හිතේ ඕක හැදුනේත් එළියෙන් සද්දයක් ආපු නිසානේ කියන තැනට යනවා. ඒක වෙනම කතා කරන්න ඕනේ ඒක. ඒක දැන් ඔය අපි අර මේක අර මුහුදු එරළ ඉඳන් ටිකෙන් ටික ගැඹුරට යන්න ඕන කියනවනේ. ඉතින් පුළුවන් මට්ටමින් ටිකක් ලියා ගන්න ඕන. ඊට පස්සේ තව ටිකකට යන්න පුළුවන්. තව ටිකක් යන්න පුළුවන්. එහෙම එහෙම. ඉතින් මේ ඇත්තම ඇත්ත නෙවෙයි ඔය කිව්වේ. එහෙම කියන්නේ. දැන් අපි මං ඉස්සෙල්ලත් මතක් කළා මේ රූපාන්තයෙන් මිදුණට නාමාන්තයට අහු වෙනවා වෙන්දි.
ඕ
හරි. එතන ඒ පැත්ත වෙනම ලියන්න තියෙනවා. හැබැයි අර පටන් ගන්න ඔතන හොඳ තැනක්.
ඔව් මං මාත්‍යගේ දේශනාව මීට ඉස්සෙල්ලත් මං හිතන්නේ අපි කතා කරපුවාක් මම ඊයේ ඇහුවා මේ ප්‍රියංකරේවල මේ එතරම් රූපාන්තේ නම් කතර කැඩුනා මේ නාමාන්තේ මේ කතා කරමු කියලා කිව්වා මේ අපිට පුළුවන් හිටින්නේ අද කතා කරන්නේ මොනොත් එහෙම
ඒක මං මෙහෙම ගන්නම් අර අපි දේවතාමඳුරොත් එක්ක අර ගිය සාකච්ඡාවෙත් පැත්ත තමයි අපි මතු කරන්න උත්සාහ කළේ ඒක ඉතින් දැන් මේ ටික භාවිතා කළේ නැත්නම් ටිකක් තේරුම් ගන්නත් අපහසුයි ඒ වුණාට අපිට කතා කරන්න බැරි ගමකුත් නැහැ දැන් දැන් මූලික ප්‍රශ්නේ තියෙන්නේ ඔය මොකක් වුණත් මේ එළියෙන් මොකක් හරි ආවොත් නේද ඔක ඇති වෙන්නේ කියන තැනකට අපිව හිර වෙනවා
ඔව්
ඒ කියන්නේ සුව දකින්නකොට වර්ණ සටහනක් හරි එළියෙන් එන්න ඕන නේද හා කියලා හදන්න එළියෙන් සද්දයක් එන්න ඕන නේද කියන තැනට යනවනේ
ඔව්
අන්න එතෙන්දී ආයි බාහිරයට අහු වෙනවා ඒක දැන් මෙහෙම තේරුම් ගන්න දැන් අපේ කන කියන එක තිබුණ හින්දා නේද සද්ද ඇහෙන්නේ අන තිබුණ නැත්නම් සද්ද ඇහෙයිද
ඔව් කන තිබුණ නැත්නම් සද්ද ඇහෙන්නේ
නැහැ ඔව් හිතන්න උපතින්ම බීරි කෙනෙක් ඉන්නවා කන වැඩ කරලම නැහැ
හරි
එහෙනම් යාතරේ දැන් අපිට හැදුනේ එකක්වත් හැදෙයි මුලින්ම ශබ්ද ලෝකයක් එයාට නැහැ අනිත් ඒවායින් ලෝකෙ තියෙන්න පුළුවන් එහෙන් පේන හරි ආයතන වලින් හැබැයි අන වැඩ කරන්නේ නැත්නම් ශබ්ද වලින් ලෝකයක් උපදින්න විදිහක් නැහැ නේද
ඔව්
ඒක එකක්. එතකොට තේරුම් ගන්න මේ ආයතනේ තියෙන හිඳමයි අරමුණක් දැනගන්න. අපි අරමුණ ගැන කතා කළාට ආයතන ගැන කතා කරන්නේ නෑනේ. ඉන්ද්‍රිය.
ඔව්.
ස්පන තිබුණත් විතරයි ශබ්ද ගැන දැනගන්නේ. ශබ්ද ලෝකයක් තියෙනවා. ඒ වගේ හිතන්න ඇහැ තිබුණොත් තමයි රූප ලෝකයක්
තියෙනවා. ඔව්.
නාසය තිබුණත් තමයි ගඳ සුවඳ ලෝකයක් තියෙන්නේ.
ඔව් ඉන්ද්‍රිය පහට කොට නේද?
ඔව්. හැබැයි දැන් මෙහෙම එකකුත් තියනවා දැන් ඊළඟට අපි එනවා ඔය සිද්ධියේදී නේද ආයතන
මොකද ගැහුනේ මන්ත්‍රය.
ඔය සිද්ධියේදී නේද ඒ ආයතන ඉපදුනේ. ඒ කියන්නේ සද්දය ඇහෙනකොට නේද කන ඉපදුනේ කියන තැනට යනවනේ.
ඔව් ශබ්දය අරගෙන
ඔව් ශබ්දේ කණයි දෙකක් නේ එකටම
එකටම ඉපදෙන්න ඔව් සිතු ඉල්ල විඥානය තුනම එකටම කොටන්නේ දැන ගැනීම
අන්න හරි ඒ එක එක මොහතේනේ එක එක මොහතේ කිව්වට එතන ඒ මොහතක් කියන එකකුත් නෙමෙයි මේ හේතු ඵල සම්බන්ධයක් තියෙන්නේ ඒකේරකොල්ල අහලා තිනේ අර තින්නම් සංගති පස්සෝ කියන එකම නේද? කනයි සද්දෙයි සෝත විඥානයි.
ඒක
තමයි ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා තමයි ඊටු ටික. වේදනා සංඥා විතක්ක විචාර ප්‍රපංච ඔහම දිගින් දිගට යන්නේ නේද?
ඔව්.
දැන් එතනම කියනවා කන ඇති කල්ලි සද්ද ඇති කල්ලි සෝත විඥානය ඇති කල්ලි පස්සේ කියලා පඤ්ඤාත්තියක් පැනවෙනවා. පැනවෙනවා කියලා විද්‍යමාන වෙනවා. මම කියන්නේ මදුපින්ඩ සූත්‍රේ දැන්. හරි?
ඔව්.
කන ඇතිකල්හි, සද්ද ඇතිකල්හි, සෝත විඥානය ඇතිකල්හි ඒ සෝත සම්පස්සයක් කියන එකක් පැනවෙනවා. පැනවෙනවා කියන්නේ එහෙම පඤ්ඤාත්තියක් පනව ගන්නවා කියන එකක් විද්‍යමාන වෙනවා කියලා ඒක කියන්නේ.
ආහ්.
පනෝනනේ එහෙම ප්‍රඥාක්තියක් පනෝ ගන්නවා කියන එකක් විද්‍යමාන වෙනවා තාන මේතන් විද්‍යත
ඔප පන වෙනවා කියලා හිතෙනවා නිකන් අර
ඔව් ඒක එහෙම දෙයක් විද්‍යමාන වෙනවා
විද්‍යමාන
පනවීමක් පනෝ ගන්නවා කියන එකක් විද්‍යමාන වෙනවා
තේන දෙයක් නෑ යෝ
ඔව් ඊළඟට ඒකම කියනවා මේවා අසති කන නැත්තම් සද්ද නැත්තම් චක්කු සෝත විඥානෙ නැත්තම් මේ සෝත සම්පස්සයක් පනවනවා කියන එකක් විද්‍යමාන වෙන්න විදිහක් නැහැ. නේතන්තානං විජ්ජති. එතකොට මොකද්ද මේ කන නැති කල්ලි ශබ්ද නැති කල්ලි කියන්නේ? සෝත විඥානේ නැති කල්ලි කියන්නේ. අන්න ඔහම සිද්ධියකුත් තියෙනවා. ඒකම දහමේ පෙන්නනවා මේ කනත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සද්දෙත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා. අජ්ජත්තායතන අර ප්‍රත්‍ය ටික කියන්නේ. ආහාර කර්ම තණ්හා නේද? අවිද්‍යා නිලක්ෂණ. එතකොට අවිද්‍යාවත් ප්‍රත්‍ය
වෙලානේ.
එකක් ඔය ඉතින් මං කිව්වේ පොතේ පැත්තෙන්. දැන් ඕවා කිව්වට අපිට මේක තේරෙන්නේ නැහැ මේ මොකද්ද වෙන්නේ කියලා. මේකට දැන් අර උදාහරණයක් කීයේ ගත්තේ අර ෆෝන් එකේ උදාහරණේ මතකද?
ඔව්. ඒක අර සොෆ්ට්වෙයාර් ෆෝන් එක සකස් වෙලාම තියෙනවා ඒ ඕන වෙලාවක කෝල් එකක් අතුරු ඉන්නෙන් බලාගෙනම.
අන්න හරි.
ඔව්.
එතකොට ෆෝන් එක හැදිලා තියෙන්නේ කෝල් එකක් ආවොත් රින් වෙන්න.
ඔව්.
එතකොට දැන් ෆෝන් එක වැඩ කරන්නේ කෝල් එක එනකොට විතරද?
නෑ. ඒක ඕන වෙලාවක
ෆෝන් එකේ තියෙන්න ඕනනේ.
ෆෝන් එකේ තියෙන්න ඕනේ. ඔව්.
එතකොට අනිත් වෙලාවේ කෝල් එකක් නැහැ කියලාත් දැනගන්න ඕනේ. ඉදරින් නොවි තියෙන එකයි නේද?
ඔව්.
කෝල් එකක් නැහැ කියලාත් දැනගන්න ඕනේ. කෝල් එකක් තියෙනවා කියලාත් දැනගන්න ඕනේ.
ආ
ඒක නැති කෝල් එක එතන
තියෙනවා.
ආ නැති. ඔව් හරි හරි. හරි. එතකොට කෝල් එක අර සද්දේන වෙලාවේ විතරක් නෙවෙයි. ඒ දැන් කෝල් එක බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියන්නේ නැති කෝල් එකේ ඉන්නවා ඇති කෝල් එක එනක. ඒ කියන්නේ කෝල් එක කියන එක හදලා ඒක බලාපොරොත්තු වෙමින්මයි ඉන්නේ. එරනා.
ඔව්.
එතකොට නේද දැන් එළියේ තියෙනවා හරි නැහැ හරි කියන්න පුළුවන්. ඔන්නයේ බලාපොරොත්තුෙන් ෆෝන් එක තියනකන්. ඔක දාන්න ඔන්නයේ බලාපොරොත්තුෙන් කන තියනකන් බාහිර ඇත්තෝ නැත කතාවට යනවා.
හරි හරි හරි.
එරනාද මේ කියන එක ඔක ටිකක් සියුම්මේ.
ඔව් ඒක සුලෙන් තියන මේ කතාව තේරෙන නිකන් බොස් කර ගෑවිලා යනවා කි තේරෙනවා.
ඒක තමයි මේ අර උපමා වලින් තමයි පොඩ්ඩක් හරි අදහස දෙන්න පුළුවන්.
ඔව්.
එතකොට දැන් අපේ කන කියන එක උපදන හැකියාව කියන්නේම මේ බාහිර දෙයක් විශ්වාස කිරීමක්. එන්නේ මේ අජත්ත කන කියන්නේම බහිද්ද සද්දයක් පැනවිලා ඉවරයි. ඒක සද්දේ එන්න ඕනේ නැහැ. සද්දේ නැති වුණත් නැති සද්දේ පනවලා ඉවරයි. හරි. ඇත්ත බලන්න තමයි කන තියෙන්නේ. සද්දේ තියෙනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ කනෙන්නේ.
හරි.
ඔව්. ඒකට කනේ හැකියාව කන උපද්දන්නේම මේ බාහිරයක් අද්දකින්න නේද?
ඔව්.
කන තියෙන කන් නේද බාහිර ශබ්ද පැනවෙන්නේ.
ඔව්.
කන නොතිබුණා නම් එහෙම බාහිර ශබ්ද පැනවෙයිද කතාවක් ඇයිද? එතන. අර බීරියෙක් කෙනාට
ඔව් බාහිර සද්දයක් නැති වුණාට එයාට සද්ද එතකොට නැති සද්ද තියෙනව නේද ඇතුලෙන් හරි නෑ කියන දේ
කවදාවත් සද්ද ඇහිලා නැත්තා.
ඔව්
එයාට සද්ද ගැන මොනවා අදහසක්වත් තියෙන්නේ
නෑ.
හා කියන්න බෑ නේද
අදහසක්වත් නැද්ද එයාට දැන්? අර මට මතක මේ රේවත හඳුර දේශනාවක කිව්වා මේ අර අන්දෙක් කෙනාගෙනත් ඔය වගේම අන්දයට පේන්නේ නැතුනට ඒ පේන්නේ නැති දේ යාට තියනවා කියලා වගේ අදහසක් එතන කියවුණා.
කියනවා කියන්නේ වර්ණ ටික නෙවෙයි මොනවා හරි දෙයක් තියනවා කියන්නේ ඒ අනිත් අයතෙන් ඉන්නේ ඒක හදන්නේ. දැන් මේ මේක
හා හා
සද්දයක් ජීවිතේට අත්දකලා නැත්නම් කනක් ඉපදිලාම නැත්නම් යාට සද්දයක් ගැන කිසිම දෙයක් හිතා ගන්නවත් පුළුවන්ද?
ඔය මොනවත් හැනු
අපිටම කෙනෙක් ඉන්නවා අපි කියන ඔන්න ඩෝන් ගාලා බෝම්බයක් පුපුරන සද්දයක් වගේ ඇහුණා.
ඔව්. අදහසක්වත් එන්නේ නැහැ යාරනේ.
ගන්න බැහැනේ. නේද?
ඔව් නේ.
යාර ආයතන ගැට ගහගෙන ඉන්න හින්දා අනිත් ආයතන වලින් මොනවා හරි දැක්කනම් එයා ඒකට අපි කියන එක ගලප ගනි. එයාට කවද එයාට සද්ද ගැන කිසිම අදහසක් ගන්න බෑ. ඒකෙන් තේරුම් ගන්න මේ ආයතනෙ තිබුණ නැත්නම් ඒ ආයතනයක ගෝචර දේ ගැන දැනගන්න විදිහක් නැහැ.
හරි
හරි. ඒක ආයතන හයටම දදා බලන්න. ඇහැ තිබුණ නැත්නම් අපිට කවදාවත් වර්ණ ගැන කතා කරන්න බැරි වෙනවා.
ඔව් වර්ණ ගැන කතා කරන්න බැරි වෙනවා. හරි හරි. ඔව්.
හරි. නාසය තිබුණ නැත්නම් ගඳ සුවඳ ගැන කතා කරන්න බැරි වෙනවා. දිව තිබුණ නැත්නම් රස ගැන ඕන කෑමක් කන්න
පුළුවන්.
රතන්දර මොකවත් නැහැ.
එතකොට මේ අතර මේ අතහා නැත කියන අන්ත දෙක තමයි එතන පැනවෙන්නේ නේ.
ඔව් ඔව් ඒ බාහිරය කියන්නේම බාහිරේ තියනවාද නැද්ද කියන දෙකට.
දෙකට එන්නේ. ඒ සද්ද කිව්වහම දැන් අර මං ඉස්සෙල්ලා හපක තේ සද්දයක් නැති සද්දයක් කරේ එතන තියෙනවා එතන තියෙනවා එහෙම බැලුවම ඇත්තට අර ප්‍රමුඛ වෙන්න තියෙක වගේ තියෙන එතන.
ඔව් සද්දයක් නැත කියන්නේ සද්දේ තියෙනවනේ.
තියෙනවා ඔව්. අර සකස් වෙලාම තියෙන එක ඒක වර වර්ණ සටහනක් වුණත් පේන්නම නැති වර්ණ සටහන හරි තියෙනවා එතකොට එතන ප්‍රමුඛ
සකස්ලා
තියෙන පේන්නම.
ඔව් අභිධර්මයේ තියෙන්නේ අර සූවිසි ප්‍රත්‍ය මේ මේ නත්ති ප්‍රත්‍ය කියලා එකක් තියෙන.
හහ
නත්ති ප්‍රත්‍ය උපදීනවා.
හරි හරි.
හරි. ඒකයි තේ වෙනම අවශ්‍ය නම් තේරුම් ගන්න පුළුවන්. දැනට තේරුම් ගන්න ඒ නැත කියන එකිනුත් උපදීනවා. උපදදනවා. අපි අලියෙක් නැත කිව්වොත් අලියෙක් උපද්දලා ඉවරනේ.
ඔව්.
එයාගේ සද්දයක් නැත කිව්වොත් සද්දේ උපද්දලා. දැන් මොකද්ද නැත්තේ? උපද්දගෙන තමයි නැත කියන්නේ.
එතකොට අර දරා ගැනීම තුල අපි එනකොටම මොනවා හරි කියන එකේ අර ඒ 11 ආකාරයෙන් මෙතන පැනවිලාම තියෙන්නේ එතකොට නේ. තිබ්බත් නැතත් ඒ ඇත නැත බාහිර අභ්‍යන්තරේ ඔක්කොම ටික එතන පැනවිලා තියෙන්නේ නේ.
ඔව්. ඒ කියන්නේ අපි දැන් බහිද්ද පැනෙව්වා කියන්නේ අනිවාර්යෙන් අජ්ජත් එකත් පැනවිලානේ. අපිට සාපේක්ෂවනේ බහිද්ද.
ඔව්.
අජ්ජත් බහිද්ද. අජත්ත බහිද්ද පැන වුණා කියන්නේ ඉතින් ලෝකෙම පැනවිලා. ඒ කියන්නේ අනිත් ටිකත් එතන තියෙනවා.
ඔව්.
ඔව් ඒවා එකක් හරි පැන වුණා නම් තේරුම් ගන්න ලෝකෙට අහු වුණා කියලා ලෝකෙ හැදුවා.
හරි පොඩ්ඩක් ඉඳලා තේරුම් ගන්න මාතේ බොම්සුසි.
ඔව්. ඉතින් ගොඩාක් පැති වලින් බලන්න ඕන තැන දැනට තේරුම් ගන්න මේ ආයතන තියෙන හින්දාමයි බාහිරයක් පැනවෙන්නේ කියන එක.
ඔව්.
ඒක බාහිරයක් තියෙන හින්දා ආයතන උපදිනව නෙවෙයි.
මොනවා
අපි හිතන්නේ අර බාහිරෙන් ආපු හින්දාම මෙහෙ ඉපදුනා කියලානේ. ඒ පැත්තට නෙමෙයි යන්න ඕන. ඔය දැන් බුදුහාමුදුරු පෙන්වනයි ලෝකයයි සමුදයයි Taman තුලින් බලන්න කියලා. අපි බාහිරෙන් හොයන තාක්කල් මේ ඇත්ත අහුවෙන්නේ නැහැ.
හ්ම්.
එතකොට දැන් මේ මේ ෆෝන් එක තිබුණා තමයි කෝල්ස් තියනවා කියලා
දන්නේ.
දැන් මං හිතන්න අපි දැන් රේඩියෝ එකක් තිබුණත් නේද මෙන්න මේ මේ channels තියනවා කියලා දැනගන්න.
ඔව්.
රේඩියෝ එකක් නැත්නම් අපිට පේනවද ඔව? මේ මේ channels තියනවා කියලා.
ඔව් මේක අහුවෙන්නේ නැහැ නේ. ඒකනේ ඒක ඒ ඒ ඒව අල්ලන්න සකස් වෙලා තියෙන නිසාම තමයි ඒක අහුවෙන්නේ නේ.
ආන්න හරි. ඒ අල්ලන්න සකස් වෙලා තියෙන හින්දාමයි ඒව අහුවෙනවා හරි ඒව නැහැ කියලා හරි දැනගන්න. එතකොට මේ ආයතන නිර්මාණය වෙලා තියෙන්නේම බාහිරයක් ඇත කියන එක මත ඉඳගෙන. ඒකයි මේවා අජ්ජත්තයි ඒවට අරමුණු බහිද්දයි කියන්නේ.
හරි හරි.
අජ්ජත්ත බහිද්ද දෙකම අවිද්‍යා ප්‍රත්‍යයෙන් අන්නෝක ඉතිරුම් ගන්න තියෙන්නේ. අපි ආයතන ඉපදන්නේ අවිද්‍යාව මත. ඒ මත තමයි අජ්ජත්ත බහිද්ද බෙදෙන්නේ. ඔය ඔක්කොම මේ මේ එකකට පස්සේ අනික වෙනව නෙමෙයි, මේ එක මොහොතේ සිද්ධියක් කියන්නේ, එක සිද්ධියක් තුල තියෙන ටිකක් කියන්නේ. මොහොත කියන කතාවත් අදාළ නැහැ.
ඔව්.
අවිද්‍යාව තියෙනකන් තියෙන දේවල් ඔය. හරි. අවිද්‍යාව තියෙනකන් අපිට ලෝකෙත් තියෙනවා. ලෝකය කියන්නේ දුක. ආයතන කියන්නේත් ලෝකේ, සලායතන ලෝකය. හරි. කට ඇස ඇති කල්ලි ලෝකය. කන ඇති කල්ලි ලෝකය. හ්ම්. මේවා සූත්‍රවල තියෙනවා පැහැදිලිව. ලෝකය කිව්වත් දුක කිව්වත් සත්‍යය කිව්වත් මායාව කිව්වත් ඒ ඔක්කොම එකයි. ලෝකය කියන්නේ දුක. ලෝකේ හැදුණා සත්‍යය ඉන්නවා. මායය ආයතනයිති මායයට කියලාත් අහලා තියෙනවනේ නේද?
ඔව්.
ඒක මේ ආයතන ඉක්මවා යන දැක්මක් එන්න ඕන. අපිට තියෙන්නේ ආයතන වලට අහු වුණ දැක්මක්. ඇහැට අහු වෙන්නත් එපා, ඇහෙන් පෙන්නන රූප ගැන කියන විඥානයකට පහළ වෙන්න දෙන්නත් එපා කියලා කියනවා. ඒවට යන්න කලින් මේ මේ සිද්ධිය තේරුම් ගන්න ඕන. මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ කියන එක. ඒක ඇහුවට තේරෙන්නේ නැහැ. ඉතින් අපේ විතර්කවලට දාගන්නවානේ. අර කිව්වා වගේ ප්‍රායෝගිකව පෙන්නන ශබ්ද ඇහෙන එකෙන් පටන් ගන්න එක හරි ලේසි. ශබ්දයක් කොට රූප ටික හැදුනේ හිතේ නේද? හිතේ හැදුන රූප කවදාවත් එළිය තියෙන්න බැහැ නේද? කියන තැනින් පටන් ගන්න. ඒක හැබැයි මේ මේ ආරම්භයක් විතරයි. ඒක පොඩ්ඩක් අර බාහිරේ ටිකක් කැඩුනොත් අර හිත එහා ටික තේරුම් ගන්න පහසු වෙනවා.
ඕ අර ඒ අර උපමාවෙන් පොඩ්ඩක් තේරෙන අය රේඩියෝ එකයි ෆෝන් එකේ උපමාවෙන් මේ ඒක පොඩ්ඩක් අහුවෙන. ඒ කියන්නේ අර බාහිරෙන් එනවා කියන එක මේ අභ්‍යන්තරයට ඒ දෙකට අහු වෙන එක තේරෙනවා ඒක පොඩ්ඩක්.
බාහිරෙන් එන හින්දා නෙමෙයි ලෝකෙ උපදින්නේ. ලෝකෙ උපද්දන්න ආයතන හදාගෙන ඉන්නේ හින්දා. සලායතන ලෝකයක්. එතන මේ තියෙන ලෝකයකට අපි ආව නෙවෙයි. ලෝකයක් උපද්දගෙන පරිහරණය කිරීමක් මේ තියෙන්නේ. අපිට හිතනවානේ මේ තියෙන ලෝකෙට අපි කොහේද ඉඳලා ආවා, මරුණයින් පස්සේ ලෝකේ තියලා අපි යනවා කියලා. එහෙම සිද්ධියක් නෙවෙයි. මේ ආයතන වලින්ම උපද්දන ගතියක් තියෙනවා. ආයතන මුලාවේ ඉන්න හින්දා අපිට ඕක පේන්නේ අර බල්ලට වතුරේ බල්ලෙක් ඉන්නවා වගේම හිතෙනවා වගේ. ඔව්. අපිට ආයතන වලින් අත්දකින්න එක එළියේ තියනවා කියලාමයි හිතෙන්නේ. එක්ක තියෙනවා එක්ක නැහැ. ඒ දෙකම එකයි ඉතින්.
අන්න ඒක. ඔව්.
ඔව්. ඒක ඇත්ත කියන එකත් ලෝකෙට අයිති, නැත කියන එකත් ලෝකෙට අයිති. මේ පටිච්ච සමුප්පන්න බව දැක්ම තුල තමයි ඇත නැත දෘෂ්ටි දෙක කැඩෙන්නේ. දැප්පච්චේට. හරි.
හරි. ඔව්. ඒකට තේරෙනවා තමයි. හරි බොම් පින්සි දෙන්න
අස්තිනාද අනිත්තයට මොනා හරි
එරුවන් සර්ණයි. රවි මහත්තයා මේ තව පොඩි ප්‍රශ්නයක් අහන්නම්. දැන් අපිට මේ හිතට අරමුණක් අහු වුණාම ඒක අනිච්ච විදියට, දුක්ඛ විදියට, අනාත්ම විදියට දකින්ද කියලා මේ මම අහලා තියෙනවා, මට මතකයි කොහේ හරි තියෙනවා වගේ. ඒකයි ඊට පස්සේ අර අනිච්ච සංඥා සූත්‍රයේ තියෙනවනේ ඉති සං ඉති රූපං, ඒ වගේ ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ කියලා. එතන අර විඥානස්ස සමුදයෝ කියන තැනයි ඔය මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන තැනයි ඔන්න ඔතන ඔය එකම නේද කියන්නේ කියලා එතන පොඩි වෙනසක් තියෙනවද කියලා පොඩ්ඩක් විස්තරයක් කියන්න පුළුවන්ද? තිරුවන් සරණයි.
ඕක හරියට දැක්කොත් මේ දෙකම එකයි. ඒ නිසා තමයි අර මං අනිච්ච සංඥාව කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ. දැන් රූපයට නම් රූපය ඉති රූපං, රූපය කියන්නේ මොකද්ද? මේකයි. ඉති රූපස්ස සමුදයෝ. මෙන්න මෙහෙමයි ওই රූපේ හටගත්තේ. ඉති රූපස්ස අත්තංගමෝ. ඔය රූපේ හට නොගන්නේ මෙන්න මෙහෙම. ඒ තුල දකින්නේ පටිච්ච සමුප්පාදය. ඒ කියන්නේ මේ ඇතිකල්ලි මේ වෙයි. මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන එක. එතකොට ඒක රූපයට විතරක් නෙමෙයි වේදනාවටත් ওই කතාවමයි. වේදනාව කියන්නේ මේකයි. වේදනාව හටගත්තේ මෙහෙමයි. වේදනාව හට නොගන්නේ මෙහෙමයි. ඊළඟට සංඥාවටත් ඒකමයි. සංකාරයටත් ඒකමයි. විඥාණයටත් ඕකමයි. ඒ විඥානෙත් පටිච්ච සමුප්පන්නයි. මේ ඇතිකල්ලි මේ වෙයි. මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන ධර්මතාවය දකින්න ඕනේ. එතකොට මේ විඥානෙත් සමුදේ හොයාගෙන ගියොත් අවිද්‍යාවමයි අහුවෙන්නේ. අවිද්‍යාවෙන් සකස් කරපු දෙයක්මයි ওই විඥානෙ කියන්නේ. ඒ සේරම සංඛාර. කජ්ජනීය සූත්‍රේ පැහැදිලි කරන රූපං රූපස්ථාය අபிසංකරං තීති සංකතං සංඛාර. රූපං රූපස්ථාය සංකතං අபிසංකරොන්ති इति සංකාරෝ. රූපේ රූපයක් පිණිස අபிසංස්කරණය කරනවා. ඒ සංකාරය. ඒ වගේ වේදනාව වේදනාවක් පිණිස අபிසංස්කරණයක් කරනවා. ඒක පහටම දාන්න. ඒක විඥාණය විඥානයක් පිණිස අபிසංස්කරණය කරගෙනයි මේ අපි විඥානයක් හදාගෙන තියෙන්නේ. කියන්නේ අවිද්‍යාවෙන් පනෝගෙන. ඒක දකින්න ඕන. එතකොට මේ අවිද්‍යාව මතමයි උපදින්නේ. අවිද්‍යාව කියන්නේ මේ නොදන්නකම, ඇත්ත ඇති හැටි නොදන්නකම. එතකොට මේ හිත පැත්තක තියෙනවා, හිතේ රූප තියෙනවා, එළියේ නැහැ කියන එක නෙවෙයි මේ. හිත කියන එකත් උපද්දන්නේ අර එළියේ රූප ඉපැද්දුවා වගේම මෝඩකමට අවිද්‍යාව මත කියලා ධර්මතාවයක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් මේ මූලිකව ඔය බාහිරේ මොනවා හරි තියනවා කියන ගතියක් මතනේ ආයතන ගොඩනගන්නේ. මොනවාම හරි තියනවා කියන එක, ඒක බාහිරේ වෙන්නත් පුළුවන්, හිතේ වෙන්නත් පුළුවන්. රූප පැත්තේ වෙන්නත් පුළුවන්, නාම පැත්තේ වෙන්නත් පුළුවන්. ඒ දෙකෙන් කොයි පැත්තේ හරි තියෙනවා කියනකොට විඥාණය එතන ඉන්නවා. රූපේ ඒකාන්තය, නාමයේ තවාන්තය, විඥාණම් මජ්ජේ. එනත් අජ්ජත් ඒකාන්තය, බහිත් තවාන්තය, විඥාණම් මජ්ජේ. ඒ බාහිරාන්තය හරි අජ්ජත්තාන්තය හරි එනත් රූපයන්තය හරි නාමයන්තය හරි ওই දෙකෙන් කොයි පැත්තට අහු වුණා විඥානේ හට ගන්නවා. විඥාණයෙන් තමයි ඒ බෙදලා පෙන්වන්නේ, වෙන් කරලා පෙන්වන්නේ. හරි.
ඔව් මේ රවි මහත්තයා, ඒ කියන්නේ දැන් අපි ඔය අනිච්ච දුක්ඛ අනාත්ම තුන් විදියට බලන්න කියලා කිව්වට අර සමුදය නැත්තම් ඔය අනිච්ච හේතුව හින්දා මේ මෝඩකම කියන හේතුව හින්දා මේක ඇති වෙනවා කියලා දකිනකොට අර දුක්ඛානාත්ම කියන ඔක්කොම එතනම තියෙනවා නේද? තේරුම් ගන්න.
ඒකයි මේ අනිච්ච දකින්නම ඕන දුක තේරුම් ගන්න. ඒ කියන්නේ අනිච්ච දකිනවා කියන්නේ ඒක මොකද්ද? ඒක හටගත්තේ කොහොමද කියලා සමුදය දකිනවනේ. ඒ සමුදය අවිද්‍යාව. අවිද්‍යාව මතයි ඒක හටගත්තේ. ඒ රූපේ වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්, සංඥාව වෙන්න පුළුවන්, සංකාරය වෙන්න පුළුවන්, විඥානය වෙන්න පුළුවන්. ඔය පහෙන් ඕන එකක් අවිද්‍යාව මතයි හටගන්නේ. අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් උපදින්න බෑ. කියන අනුත්පාද ධර්ම ව. අපේ මෞඩකම මතයි උපද්දගෙන තියෙන්නේ. ඒ බව දකින එකමයි ඔය අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ. කරුණු තුන දකින්නවා. රූපේ මොකද්ද? සමුදේ මොකද්ද? ඒ සමුදේ යෙදුන්නේ නැත්නම් මේක උපදින්නේ නැහැ. ඒ කියන්නේ නූපදින හැටි කොහොමද? කියන කරුණු තුනම තේරුම් ගන්න ඕනේ. ඒකට තමයි අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ. එතකොට තමයි යමක් අනිත්‍යයි කියලා තේරුම් ගන්න පුළුවන්. දැන් රූපය අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ මේ නූපදිච්ච ධර්මයක් අවිද්‍යාව මත උපද්දගෙන. නිරෝධ ධර්මයක් අවිද්‍යාව මත උපද්දගෙන කියන ධර්මතාවයි. ඒක අපේ හිතට පොදුයි. එළිය රූපෙට විතරක් නෙමෙයි. මේක ඒ නාමයේ පැත්තත් වෙනම බලන්න ඕන කියන්නේ එතනක් තියෙන්නේ ওই ධර්මතාවෙමයි. ඔය දෙපැත්තක් ඇති වෙන්නේ මෙන්න මේ ආයතන උපද්දන්න මොකද්දෝ ගතියක් ඉතුරු වෙලා තියෙනවානේ. අනේ ඒ ගතිය නිසාමයි උපදින්නේ. ඒ ගතිය තමයි සමහර විට මේ කාම තණ්හාව කියලා කියන්න පුළුවන්. උපද්දන්න තියෙන මොකද්ද හැකියාවක් තියෙනවා. ඒ සංකාරය කරන හැකියාව, ඒ සංස්කරණය කරන ගතිය. ඒක සංස්කරණය වෙන්න පුළුවන්, හිතපැත්ත සංස්කරණය වෙන්නත් පුළුවන්, බාහිර රූපපැත්ත සංස්කරණය වෙන්නත් පුළුවන්. තර මේ ආයතන නිසා තමයි ඔක අපි දැන් ආයතනට ගෝචර වෙන්නේම බාහිරයක්නේ. ඒතකොට බාහිරේ තියනවද නැද්ද කියන එක දැනගන්නමයි ආයතනේ තියෙන්නේ. ඒක තියෙන්නේ මෙන්න මේ සකස් වෙන ගතිය හින්දා. අර මොකද්දෝ කියලා සකස් කරන ගතියක් තියෙනවනේ. ඒකත් අන්නේ ගතිය නිසයි එළියේ තියනවද නැද්ද කියන එක ගන්න ආයතන සකස් වෙන්නේ. නැතුව එළියෙන් එන හින්දා ඕක සිද්ධ වෙන එකක් නෙවෙයි මේක. ඒකයි මේ සමුදය තමා තුළමයි කියන්නේ. පැහැදිලි ඇති කියලා හිතනවා.
හොඳයි මේ පැහැදිලි නම් තේරුම් ගන්න අපි උත්සාහ කරලා බලන්න තේරුම් ගන්න.
අපි එහෙනම් අවසන් කරමු නේද? තව
මාත්‍ය දැන් අර මේ අර සුභූතිහාමුදුරුව මං හිතන්නේ කියන්නේ දේශනා කරනවා අර පේනවද හිතනවද කියලා බලන්න කියලා. ඊට පස්සේ කියන්නේ පේනවද හිතනවද කියලා බලන්න කියන්නේ ඔය රූපයන්තෙන් මිදෙන්නේ නේද?
මම නම් ඉතින් ඒ දේශනා අහලා නැහැ. ඔය මේ කරුණ දැනගත්තොත් ධර්මය මේකද කියන එක තමන්ට කලප ගන්න පුළුවන් වෙයි
නේද?
ඒක එතනම කියන්නේ චේතන.
ඕකේ. දැන් මෙහෙම එකක්. ඔව්. අතන තව ධර්මේන වචනයක් තමයි ඔය හැම එකක්ම චේතනාවක් කියන එක. ඒ කියන්නේ එළියේ තියනවා කියන එකක් චේතනාවක්, හිතේ තියනවා කියන එකක් චේතනාවක්. සිතවිලි මාත්‍රයක් විතරයි. ඒ සංඛාරය කියන්නේම චේතනාවක්මයි. හරි. ඒ කියනවා අභිසංකතං අභිසංකේතයි. නැද්ද? ඔව්. ඔය මං කියවේ ඔකේ තව දකින්න ඕන දෙයක් ඔය හැම දෙයක්ම අපි කියපු දැන් අවිද්‍යාවෙන් සකස් කළා කියන ඒවා ඔක්කොම චේතනා ගොඩක් විතරයි. සිතවිලි මාත්‍රයක් විතරයි. ඒ නිසා ඔය මෙනෙහි කරන්න කියනවා අභිසංකතයි අභිසංචේතයිතයි කියලා. දැන් අපි හිතමු මොකක් හරි ධානයකට සමවැදුණා කියලා. ඒ ධානෙත් අභිසංකතයි අභිසංචේතයි තයි කියලා මෙනෙහි කරන්න කියනවා. ඉති ප්‍රතිසංචික්කති. කියන්නේ ඒකත් මේ තියෙන දෙයක් නෙමෙයි, මේ චේතනාවක්මයි. සිතෙන්ම නිර්මාණය වෙලා. එතකොට මුළු ලෝකෙම ওই වගේ. චේතනා සිතුවිලි මාත්‍රයක් විතරයි. එතකොට ගන්න එපා සිතේ තියෙන දෙයක් කියලා. හරි. එහෙමත් නෙවෙයි. සිත කියන එක
සිතුවිලි මාත්‍රයක් කියුවාම හිතේ තියෙනවා කියලා ගන්නවා.
එහෙම තියෙන තැනකුත් නැහැ.
අර චිත්තේ නියති ලෝකයේ චිත්තේ තියෙන පරිකාශ්‍රති කියලා මොකක්ද මේ?
සිතේ නියති ලෝකය කියන්නේ ලෝකය සිතින්ම නිර්මාණය කරන එක. කියන්නේ අභිසංකත අභිසංචේතයිත කියන එකට ගැලපෙනවා ඒක. දැන් අර පුටුව කියන එක සිතින්ම නිර්මාණය කරන එකක්. හැබැයි ඒක හිතේ තියෙන එකක්. ඒ නිර්මාණය කරන ගතිය එක තමයි අපේ ආයතන හයම එතන බලා ඉන්නවා. ඒක අද්දකින්. ඒ හින්දා තමයි ඇහෙන් ගත්තත් අපිට පුටුව හදන්න පුළුවන්. අල්ලලා බැලුවත් පුටුව හදන්න පුළුවන්. ඒ හදන්න පුළුවන් කියන්නේ තියනවද නැද්ද කියලා කියන්න පුළුවන්. ඒ විදිහට ඒ ආයතන හයම හැදිලා තියෙන්නේ ඒ විදිහට. හිතෙන් හිතුවත් ඕක තියනවද නැද්ද කියලා කියන්න පුළුවන්. ලෝකෙට අහු වෙන්නේ ඒ විදිහට. එතකොට අන්නේ ඒ මොකද්ද එළියේ තියනවා කියන ගතියමයි කාම තණ්හාව කියන්නේ. මොකද ආයතන හයෙන් අත්දකින්න දෙයක් එළියේ තියෙනවා. ආයතන හයෙන් අත්දකින්න දෙයක් එළියේ තියෙනවා කියන මට්ටමම කාම තණ්හාව. එතකොට අපි ආයතනකින් බලලා ඔක තියනවද නැද්ද කියන දෙකට යනවා. දැන් ඇහැට වර්ණය අහුවෙනව නම් තියෙනවා. අහුනවෙනව නම් නැත. හැබැයි ඒ එළියේ තියෙන වර්ණයක් නෙමෙයි. මේ ඇහි හැකියාව තියෙන්නෙම ඇහි හැකියාව මතයි ඒක දැනගන්න. කනේ හැකියාව මත දැනගන්නවා මිසක් ඒක බාහිර දෙයක් නෙමෙයි. ඔව තියෙනවා. ඔය දැන් ආයතනෙන් උපද්දන දෙයමයි, ඉන්න පැන නගින දෙයමයි අපි දැනගන්නේ. රජ්ජෝ සම්මන්නාහරෝ කියන කතාවක් එන්නේ. ඒක අහලා ඇති නේද? මහා හත්තිපදෝපම සූත්‍රයේ තියෙනවා ඒක.
එහෙමයි.
ඉන්න ඉපදුන. අක්‍රමේ බාහිර අභ්‍යන්තරේවත් නෙමෙයි. ඉන්න උපන් අර ගිනි පෙට්ටියේ ගිනි කූර ගැහුවන් ගිනි දැල්ලා එනවා වගේ කියලා කියන්නේ. දැන් ගිනි දැල්ලා ගිනි පෙට්ටියේ තියනවද කූරේ තියනවද? ඒ දෙකේම නැහැ. හැබැයි එතනින් පැනනවා.
එහෙමයි.
එතකොට මේ ආයතනේ නගින දෙයක්මයි දැනගන්න. ඒක ආයතනෙන් කියවට ආයතනයකුත් නෙමෙයි. ඒ දෙකටම අදාළ නැති මොකද්දෝ පණිනවා. උපදිනවා. එහෙම තමයි ආයතනික වැඩ කරන්නේ. ඒ කියන්නේ විඥානේ උපදින්න පුළුවන් එහෙම වුණොත්.
එහෙම.
ඔය අපිට හිතා ගන්න බැරි හින්දා තමයි බුදුහාමුදුරුව විස්තර කරලා තියෙන්නේ.
මාත්‍යාරාර දැන් අර දැන් අපිට අර අපි ඒ අතිශේක ලෝකතලය ගැන කතා කරනකොට මම හිතන්නේ ඒකත් දන්නේ. දැන් අපිට ඇට යන සංඥාව එන්න හේතු වෙනව නේද? දැන් පුටුව අපිට පැනෙනවා වගේම අපි ළඟ ඉන්න මනුස්සයලත් එතකොට අපි හිතනවානේ මේක තියෙනවමයි කියලා. ඒ කියන්නේ අපි දෙගොල්ලම අවිද්‍යාවේ ඉන්නේ ඉඳ නේද පුටු පැනෙන්නේ?
ඔව්. දැන් අපේ අවිද්‍යාව නිසා පුටුව පැනවෙනවා නම් තව කෙනෙක්ට පැන වෙන්නේ එයාගේ අවිද්‍යාව නිසා.
එහෙමයි.
ඔව්. ඔකේ ප්‍රශ්නේ
කොට අනිත් කෙනාටත් පුටුව තියෙන හින්දා මටත් පුටුව තියෙන හින්දා පුටුව තියනවා කියලා කියන්න බෑ නේද?
අන්න එහෙම සවටෙන ගතියකුත් අපිට තියෙනවා. කොච්චර කිව්වත් දැන් අපි ඔක්කොටම ආරාතන පුටුවක් තියෙනවා කියලා පේනවනේ. කියන තැනට යනවනේ. දැන් අපි දැන් අපි අවිද්‍යාවෙන් පනවල එළියේ තිබ්බා කිව්වට දැන් මෙහෙම හිතන්න බල්ලෝ දෙතුන් දෙනෙක් ගිහින් වතුරට එබෙනවා. ඔක්කොටම බල්ලෝ හැදෙනවනේ. ඊළඟට බල්ලෝ ටික එකතු වෙලා කතා කරන අන්න අර වතුරේ බල්ලෙක් ඉන්නවා. තේරුණා? අන්න ඔය විදිහට තමයි මේ සම්මතේ හැදෙන්නේ. එතකොට සම්මතයක් පැනවෙන්නේ හැමෝටම නිකන් එකම ආකාරයට ඒ අවිද්‍යාවෙන් සකස් වෙන ආකාරයක් තියෙනවා. දැන් බල්ලෝ එක එක්කෙනා ගිහිල්ලා ළිඳට එබිලා එනවා. ඇවිල්ලා ගහක් යටට වෙලා කතා කරනවා. අන්න අර ළිඳේ බල්ලෙක් ඉන්නවා. මොකද ඒ හැම බල්ලටම මේ ළිඳේ බල්ලෙක් ඉන්නවා වතුරට එබුණ ගමන්. එතකොට ඒගොල්ලන්ට එකතු වෙලා අර ළිඳේ ඉන්නේ බල්ලා කියලා සම්මතයක් දාගන්න පුළුවන්. ඒ වගේ තමයි අපි එක් එක්කෙනාට පුටු පේනවා එළිය තියෙන ඒවා අපි අවිද්‍යාවෙන් සකස් කරපුවා කියලා දන්නේ එහෙනම් සම්මතයක් දාගන්නවා ඔන්න පුටුවක් තියෙනවා කියලා. ඒ ලෝකෙට අයිති ඔය භාෂාව හැදෙන්නේ එහෙම ওই විදිහට තමයි. ඒතර මම දකින පුටුව අතන තියෙනවා කර්මකාරක කර්තෘකාරක විදිහට මේ භාෂාව හැදෙන.
එතකොට
ඒවා ටිකක්
එතන මේ කර්මයක් වෙලා තියනවාද? කර්ම විපාක ඒවත් වැදගත් වෙලා තියනවා.
නෑ කර්ම විපාක මෙතෙන්ට දාගන්න එපා. ඒක වෙන කතාවක්. කර්ම විපාක කියන්නේ ලෝකෙට අයිති විස්තර කිරීම. ඒකට කියනවා කම්මස්ස කතා සම්මා දිට්ඨිය කියලා. දැන් මේ ආවි ලෝකෙන් එතර වෙනස් සම්මා දිට්ඨිය. චතුසත්‍ය සම්මා දිට්ඨිය. මේකට විපාකෙ ගාව ගන්න එපා.
මෙතන අවිද්‍යාවම ගාවක් අවිද්‍යාව නිසාම ඒ පුටුව වෙනවා කියන එක තමයි ගන්න වෙන්නේ.
ඔව්. ඔව්. අවිද්‍යාව නිසා කියන එකෙන් අපිට තේරුම් ගන්න ලේසියි. හැබැයි ඔතන අර අරවත් යෙදෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍ය වීමක් තියෙනවා. ආහාර කර්ම තණ්හා ඒවා ප්‍රත්‍ය වෙනවා. හැබැයි ඒක වෙන විදිහකට තේරුම් ගන්න ඕන. දැන් ඒ කියන්නේ අවිද්‍යාවෙන්
මහත්යාර මේ කතාවක් තියෙනවානේ අර එහෙමයි කියන්නේ.
දැන් අවිද්‍යාවෙන් දෙයක් හැදුවොත් ඒක බාරගත්තොත් එතන අර ප්‍රත්‍ය ටික යෙදෙනවා. ඇත්ත දැක්කේ නැත්තම් ඒ කියන්නේ දැන් අපිට ඇහෙන් දෙයක් පේනකොට ඒක මොකද්ද කියලා කණෙන් කිව්වොත් ලේසි. දැන් කණෙන් සද්දයක් ඇහෙනකොට දැන් බල්ලෙක් පුරනවා කියලා අඳුර ගන්නවනේ. දැන් බල්ලෙක්ව එතෙන්ට එන්න අර පෙර අත්දැකීම ඕන වුණානේ. ඒ පෙර අත්දැකීමගේ කර්මයක් නේද? කර්මේ ප්‍රත්‍ය වෙනවා. හැබැයි ඒ කර්ම ප්‍රත්‍ය වෙන්නේ අවිද්‍යාව තියෙනකම්. තේරුණාද?
ඒක අන්තිමටික ඇහුන්නේ මහත්තයා.
කර්මය ප්‍රත්‍ය වෙන්නේ දැන් අපි බල්ලෙක් හදනකන්නේ. ඒ කියන්නේ අවිද්‍යාවෙන් සකස් කරලා එළියේ තියෙනකොට එළියේ හරි හිතේ හරි බල්ලා පිහිටන්නේ දැන් බල්ලෙක් ප්‍රහත්මකක් හින්දාද? මෙතන බල්ලෙක් හිටියේ නැහනේ සද්දයක් විතරනේ තිබුණේ. කොහෙද ඉඳලා බල්ලෙක් ආවා. එතකොට බල්ලෙක් කියන නිමිත්තක් අපි ඉතුරු කරගෙන තියෙන්න ඕනනේ. ඒ නිමිති ඉතුරුවීම කර්මයක්, අතීත කර්මයක් නේ එතකොට.
එහෙමයි.
තේරෙනව නේද? ඒ වගේ ප්‍රත්‍ය වෙනවා. ඒ ප්‍රත්‍ය හැබැයි ප්‍රත්‍ය කතා කරන්න පුළුවන් අවිද්‍යාවෙන් කරපු සංකාරය තුලමයි. අවිද්‍යාවෙන් සකස් වුණේ නැත්නම් ওই ප්‍රත්‍ය එකක්වත් අදාළ නැහැ.
එහෙමයි. මාත් දැන් අර සීවලි හාමුදුරුවන්ගේ අරයට කෑම හම්බු වෙන්නත්. අර දෝසක හාමුදුරුවන්ට කෑම නැති වෙන්නත්. දැන් දෙන්නම රහතන් වහන්සේලානේ. ඒ දෙක කොහොමද ගලපන්නේ?
ඒවා අර සම්මස්සගත සම්මාදිට්ඨියෙන් තමයි විස්තර කරන්න තියෙන්නේ. ඒ ලෝකෙට අහු වෙලානේ ඒවා විස්තර කරන්න. නේද?
නෑ. අපි මේ සිද්ධි දෙක ඒක කොහොමද ලෝකෝත්තර විදිහට විස්තර කරන්න පුළුවන්ද?
ලෝකෝත්තර විදිහට කොහොමද ලෝකේ තියෙන දේක් විස්තර කරන්නේ? ලෝකය ඈ තංග ලෝකේ තියෙන දේවල් ගැනනේ ওই ප්‍රශ්නේ තියෙන්නේ නේද?
ඕක විස්තර කරගත්තා දොස්තර මහත්තයා තමුන්ගේ ඇතුලෙන්. ඒ කියන්නේ සීවලි හාමුදුරුව කොහෙද ඉන්නේ කියලා හොයන්නකෝ. එළියේද ඇතුලේද? සීවලි හාමුදුරුව කොහෙන්ද වාගේ ඇතුලට ගියේ කියලා හොයාගන්නකෝ. එතකොට සීවලි හාමුදුරුව ඇත්තටම මේ සීවලි හාමුදුරුව කියලා කෙනෙක් හිටියාද කියලාවත් හොයාගන්න පොඩ්ඩක් දඟලන්නකෝ. ඒ කියන්නේ සීවලි හාමුදුරුව මගේ කනේ නිෂ්පාදනයක් නේද වගේ පොඩ්ඩක් එතකොට ඉවක්කේ. ඒ නිසා මේක මේ දයන්සෙන් විසඳ ගන්න ඕනි කාරණා. සාහිත්‍ය සම්පූර්ණයෙන් ලෝකේ කතන්දරය.
දැන් අපිට ඔය සීවලී හාමුදුරුව කියලා ඇහෙනකොටම හාමුදුරු කෙනෙක් මැවෙනවා. මුගලන් හාමුදුරුව කියනකොටම මැවෙනව නේද අර නිල් පාට ශරීරයේ තියෙන.
එහෙම.
ලැබුගෙනද මැවෙන්නේ?
කොහෙද මැවෙන්නේ? එළියේ ඉන්න එකක්ද ඔය පේන්නේ? හිතේ හදෙන
මනසේ.
ආ මනසනේ.
මනසේ රකස්සනේ.
ඔව් දැන් මනසේ ඉන්න හාමුදුරන්ට නේද දානේ හම්බෙන්නේ දානේ ලැබෙන්නේ නැත්තේ. දැන් දානෙත් මනසේ කතාවක් නේද
තියෙන්නේ?
එහෙම. ඒ නිසා තමයි අපි ඔය අර ලෝකෙට අයිති එකයි ලෝකෝත්තර දර්ශනේ අපිට පැටලෙනවා. දැන් හෙලෝ දැන්ස්කේනාට ඉතින් කර්මඵල විස්තර කරලා ඔක විස්තර කරත හැකි හ්ම් ලෝකෙන් එතර වෙන දර්ශනයේදී මතකයි දැන් අවිද්‍යාවෙන් ලෝකේ හදනකොට තමයි ඔය කතන්දර තියෙන්නේ. අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් එහෙම දෙයක් උපදින්නේ නැහැ. එතකොට ඔය ප්‍රශ්නේ අදාළ නැහැ. යෙදෙන්නේ නැහැ. අපි අර ඒ ලෝකෝත්තර දර්ශනයට එන්න මේ ආයතන ගැන හොඳට බලලා පුරුදු කරන්න ඕන. නැත්නම් අපි අර ලෝකෙට අයිති විදිහට හිතන්න ගිහින් එක එක ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න එන එකත් සාධාරණයි. ඒ ඉන්නේ මතක තියාගන්න අර ආයතන මුලාවෙන් ඕක පැනෙව්වා කියලා පේන්නේ නැති හින්. කද කියන්නේ අපි අවසන් කරමුද?
සම්මත ලෝකෙින් සතුලෙ ඉතුන ගන්න. නිසා දැන් සාහිත්‍යයට හිර වෙන්න එපා. මේ අපි ඇතිනි කතා ඇහුවා කොච්චර කල් කතා ඇහුවද නේද ඉතින්. අපි පටාචාරය කතාවම කීපාරක් අහන්නේ. අදටත් අහනවනේ. හැබැයි වෙච්ච දෙයක්
නැහැනේ.
දැන් හේවලා බැලුවා නම් සාචාරකින් වැඩකුනේ නැහැ. ඇත්තටම ඕකේ කොහෙද ඉන්නේ? ආන් ඔය කතාව හොයන්නකො. ඕකිට දෙකක් කියන්න ඕනේ. මට ඕක ඉන්න තැන හොයා ගන්න ඕනේ. කොහෙද දන්නේ නැහැ පටාචාරා ඉන්නේ. හොඳ දෙකක් කියන්නේ කියලා දැන් පටාචාරා ඉන්න තැන හොයන්නකො. ඔන්න එතකොට අහු වෙයි පඩු කොහෙද මෙච්චර කල් ඉඳලා තියෙන්නේ කියලා. හරිද? ආන් ඉතින් පුළුවන් ලෞකික තලයෙන් ලෝකෝත්තර පැත්තට අපිට මේ පාර කපා ගන්න.
තිරුවන් සරණයි. අපි අවසන් කරමු.
හරි නะ තිරුවන් සරණයි මත.
එහෙනම් තිරුවන් සරණයි. ඉලක්ක සම්බන්ධ දෙන්න මාත්.